ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලිකාංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යංච කාම සුඛං ලෝකේ යංචිදං දිවියං සුඛං තණ්හක්කය සුඛස්සේතේ කලං නාගහන්ති සෝලස්සින්ති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපිට යම් වෙලාවක් ලැබිලා තියෙනවා මේ විදිහේ එකතු වෙලා මේ ඉරිදා දවසේ උදේ ධර්ම දේශනාවක් ඒ විදිහේ සාකච්ඡාවක් කරන්න. ඉතින් අපි ඒ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන, ඒ ඉඩ කඩ ප්‍රයෝජනයට අරගෙන අදට දවසට ගැලපෙන හරියන මාතෘකාවක් ඉදිරියෙන් තියාගෙන පොඩි කතා බහකට එකතු වෙන තමයි සූදානම. ඉතින් මොකද්ද මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන්නේ? ඒ ඉදිරිපත් වෙලා තියෙන දේ අපේ ජීවිතයට අදාළ වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් විමසන්න, පොඩ්ඩක් කල්පනා කරන්න වෙලාවක් අපි අරගමු. ඉතින් මේ සිදුවීම ගත්තොත්, මේ සිදුවීමේ තියෙන්නේ යම්කිසි භික්ෂූන් වහන්සේලා පිරිසක් කතාබහක යෙදිලා ඉන්නවා. එතකොට ඒ කතාබහේ අදහස තමයි දැන් මේ බිම්බිසාර රජතුමා ඉන්නවා, කොසල් රජතුමා ඉන්නවා. මේ බිම්බිසාර රජතුමාද වැඩිය දක්ෂ, කොසල් රජතුමාද වැඩිය දක්ෂ? මේ බිම්බිසාර රජතුමාටද වැඩිය සේනා තියෙන්නේ, මේ කොසල් රජතුමාටද වැඩිය සේනා තියෙන්නේ? මේ බිම්බිසාර රජතුමාද වැඩි පිරිස් බලයක් යුක්තේ, මේ කොසල් රජතුමාටද? මේ බිම්බිසාර රජතුමාද වැඩිය ධනයක් ඇත්තේ, මේ කොසල් රජතුමාද කී කිය? ඔන්න ඔය විදිහේ මොකද්දෝ කතාබහක නිරත වෙලා ඉන්නවා. හරියට නිකන් මේ අද කාලේ ලෝකේ අපි හොම කතා කරනවානේ. දැන් මේ දවස්වල යන එක තමයි අන්න මේ ඉරානෙටද වැඩිය ආයුධ බලයක්, යුද බලයක් තියෙන්නේ, එහෙම නැත්නම් ඊශ්‍රායලයටද? හමුදාවල් සංසන්දනය කරනවා, ඒගොල්ලන්ගේ ඒ තියෙන ශක්තියින් සංසන්දනය කරනවා, පිරිස් බලය සංසන්දනය කරනවා, මිල මුදල් සංසන්දනය කරනවා. මේ විදිහට ඔන්න ඔය වගේ කතන්දරයක් තමයි මේ දවස්වලත් තිවිලා තියෙන්නේ. ඉතින් ඔය වගේ සංසන්දන, ඔය වගේ කතාබහ අපි අපිත් කොතෙකුත් සිද්ධ කරනවා. ඒවා තමයි අපිට ඔය හමු වුණාම කියන්න තියෙන දේවල්. ඒවා තමයි අපිට මේ නිවුස් බැලුවහම ග්‍රහණය වෙන දේවල්. ඒවා තමයි මේ ලෝකේ විකිණෙන මාතෘකා. මේ විදිහට මේ කොහොමද මේ ඉරානයේ ඊශ්‍රායලයේ යුද්ධක පැටලුනොත් ඒ දෙගොල්ලෝ අතර මේ යුද බලය කොහොමද, මේ දෙදෙනාගෙන් දිනන්නේ කවුද කියලා ඔන්න ඔය විදිහට සංසන්දනය කරනවා. කාලෙන් කාලෙට ඒකේව ඔය විදිහේව එනවා. දැන් පහුගිය කාලේ රුසියාවයි යුක්‍රේනයයි ඇවිලුණාම කොහොමද ඒකේ යුද බලය කියලා අන්න සංසන්දනය කර කර ඉන්නවා. ඉතින් ඔය විදිහට මොනවදෝ කතාබස්වල යෙදී මොනවදෝ සංසන්දනය කරමින් අපි මේ විදිහට කල්ගත කරනවා. එතකොට මේ හාමුදුරු ටිකත් ඔන්න ඔය වගේ කතා බහක තමයි ඉඳලා තියෙන්නේ. මේ විදිහට මේ කවුද මේ දෙදෙනාගෙන් වැඩිය බලවත්, මේ කොසල් රජතුමාද බිම්බිසාර රජතුමාද? කාටද මේ විදිහට වැඩි පිරිසක් ඉන්නේ, කොසල් රජතුමාටද බිම්බිසාර රජතුමාටද? කාටද මේ ආයුධ වැඩියෙන් තියෙන්නේ, කොසල් රජතුමාටද බිම්බිසාර රජතුමාටද? කාටද මේ වැඩි සැපක්, මේ විදිහේ බොහෝ ධනධාන්‍ය, මේ විදිහට විවිධ කාම වස්තු, මේ වගේ දේවල් වැඩිපුර තියෙන්නේ කාටද, කොසල් රජතුමාටද බිම්බිසාර රජතුමාටද කිය? ඔය විදිහේ කතාබහක යෙදිලා කල්ගත කරා කියලා තමයි සඳහන. ඉතින් මේ හාමුදුරුවෝ ටික මෙහෙම කතා කර කර ඉන්නකොට මෙතෙන්ට යම් කිසි වෙලාවක බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇත තියා දැක්කාම නිකන් අර දැන් කාලේ නිකන් ලොකු හාමුදුරුවෝ වෙනවා වගේ පොඩ්ඩක් නිකන් මොකද්දෝ සංවර වීමක් වගේ එකක් තියෙනවානේ. ඉතින් මේ පිරිසත් අර බුදුරජාණන් වහන්සේ වඩින බව දැකලා නිහඬ වෙලා යම් කිසි සංවර භාවයකින් ඉන්දියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේත් මේ සභාවට පැමිණිලා මේ පිරිස ළඟ ආසනයක් එහෙම අරගෙන අහනවා, මහණෙනි මේ උඹලා මොන විදියේ කතාවකින්ද ඉන්දියේ, මං ආපු නිසා මොන වගේ කතාබහක්ද බාධා වුනේ කියලා. ඒ විදියේ විමසීමක් බුදුරජාණන් වහන්සේ පවා සිද්ධ කරනවා. දැන් සාමාන්‍යයෙන් සභාවකට ගියහම, ඒ පිරිසකට ගියහම අපි කරන්නේ තියෙන කතා ඔක්කොම කඩාකප්පල් කරලා අපේ එකක් කියන එකනේ, අපේ කතාවක් කියන එකනේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ පිරිස අතරට යන බව හැබෑව, මේ පිරිසගේ කතාව නවතින බවත් හැබෑව. හැබැයි බුදුරජාණන් වහන්සේ නිකන් අර නවත්තපු තැනින් පටන් ගන්නවා වගේ මේ පිරිසට අහනවා, විමසනවා, මම ආපු නිසා මොන විදියේ කතාවකටද බාධා වුනේ කියලා. ඉතින් එතකොට ඉතින් දැන් කියන්න වෙනවානේ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ ටික කියනවා, අපි මේ විදියේ කතාවකින් තමයි භාග්‍යතුන් වහන්සේ ඉන්දියේ කියලා. අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක අවවාදයක් කියලා කියන්නත් පුළුවන්, ඒ විදිය දෙයක් ප්‍රකාශ කරනවා, කියනවා, මහණෙනි මේ මේ පැවිදි කුල පුත්‍රයන්ට මේ විදිය ප්‍රතිපදාවකට බැසගත් පිරිසකට ඔය වගේ කතා ගැලපෙන්නේ නැහැ, ඔය වගේ කතාවක් සුදුසු නැහැ, ඒ වගේ දේවල් මේ ලෝක සම්මත කතා, මේ ලෝක මිනිස්සුන්ට හොඳා, ඔය නොයෙකුත් දේවල් කරමින් කල් ගෙවමින් ඔය ඉන්න ලෝකයේ මිනිස්සුන්ට ඒ සාමාන්‍ය මේ දහමක් පිළිබඳ අවදි භාවයක් නැති මිනිස්සුන්ට ඒ වගේ කට්ටියට මේ වගේ කතා හොඳයි. නමුත් මේ විදිහේ ප්‍රතිපදාවකට බැසගත් පිරිසකට මේ අදාළ නැහැ මේ වගේ කතාවක්. මොකද මේක මේ යම් කාමසුඛයක් ගැන සංසන්දනයක්, ඒ විදි දෙයක්. ඒ දේවල් මේ ප්‍රතිපදාවට, මේ පුහුණුවට බැසගත් කෙනෙක්ට අදාළ නැහැ කියන වගේ ප්‍රකාශයක් කරනවා. එතකොට මේ විදිහට මේ කවුද වැඩිය සැප සම්පත් විඳින්නේ? අර රජතුමාද, මේ රජතුමාද, කාටද වැඩි පිරිස් ආයුධ බල තියෙන්නේ, අරයටද මෙයාටද කිය කිය මේ සංසන්දනේ මේ විදිහේ පිරිසකට ගැලපෙන්නේ නැහැ කියලා නන බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. ඊට පස්සේ යම් කිසි විදියක උදානයක් වගේ දෙයක්, සතුටු වාක්‍යයක්. එතකොට මේ අවස්ථාවේ පිට වෙන්නේ සතුටු වාක්‍යයක්. ඒ අවස්ථාවේ සතුටු වාක්‍යයක් පිටවිය යුතු අවස්ථාවද කියලත් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පිරිසට මේ විදිහ අවවාදයක් කළා. අන තමුන් වහන්සේ සතුටු වාක්‍යයක් වගේ දෙයක් ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? යංච කාම සුඛං ලෝකේ යංචිදං දිවියං සුඛං. යම් කිසි කාම ලෝකයක්, කාමයක් මේ මනුස්සයන් අතරේ, යම් කිසි කාමයක් මේ මනුස්සයන් අතරේ මේ ලෝකේ තියනවද? යංචිදං දිවියං සුඛං. ගන්න යම් දිව්‍යමය සැපතක්, දිව්‍යමය සුවයක් තියනවද? තණ්හක්කය සුකස්සේතේ කලං නාග්ඝಂತಿ සෝලසින්ති. මෙන්න මේ තෘෂ්ණාව, තණ්හාව දුරු කිරීමෙන් ලැබෙන සැපයෙන් 16 එකක්වත් නොඅටි කියන අදහස තමයි තියෙන්නේ. කියන්නේ ඔය දිව්‍ය සැප සම්පත් ගැන කතා කරත්, මේ මිනිස්සු අතරේ මේ ලෝකේ මොන සැප සම්පත් තිබුණත් මේ සියල්ලෙන් 16 එකක්වත් වටින්නේ නැහැ. මේ සියල්ල 16 එකක් පමණවත් වටින්නේ නැහැ. මොකක් එක්ක සංසන්දනය කරාමද? මේ තණ්හාව ෂය කිරීමෙන් ලැබෙන සැපයත් එක්ක සංසන්දනය කරාම. ඔන්න ඔය විදිය අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්න. එතකොට මොකද්ද මේ කියන්නේ? උඹලට නියම සැපයක් ඕනනම් ඔය ඕනේ නම් ඔය ලෝකේ කාම සැප හොයාගෙන යන්න එපා. ඔය විදියට දිව්‍යමය සැප සම්පත් හොයාගෙන යන්න එපා. ඒවට වැඩිය වටිනා සැපයක්, ඒවට වැඩිය උතුම් සැපයක් තියෙනවා. මේ විදිහට තණ්හාව ක්ෂය කිරීමෙන් ලැබෙන සැපය. ඒ විදිහ අදහසක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ පිරිස ඉදිරියේ තියන්නේ. ඒකත් උදාන වාක්‍යයක්. උදාන වාක්‍යයක්. මේ මිනිස්සු මේ විදිහේ ලෝකේ සැප සම්පත් හොයාගෙන යනවා. දෙවිවරු ඒ තමුන්ගේ ලැබිච්ච පින් බලෙන් ලැබිච්ච සැප සම්පත් විඳිනවා. නමුත් මේ දෙගොල්ලොම විඳින දේවල් ගත්තොත් අන්න මේ මම විඳින සැපයෙන් 16න් එකක් තරම්වත් වටින්නේ නැහැ කියන අදහසක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ. එතන භාග්‍යතුන් වහන්සේත් සැපයක් විඳිනවා. හැබැයි ඒක අර විදියට මේ ලෝකයේ කාමවස්තු ඇසුර කිරීමෙන් ලැබෙන සැපයක්වත් දිව්‍ය ලෝකයක කාමවස්තු ඇසුර කිරීමෙන් ලැබෙන සැපයක්වත් වෙනුවට අන්න අර තණ්හාව ශය කිරීම නිසා ලැබෙන සැපයක් බව සඳහන් කරනවා. අන්න ඒක තමයි නියම සැපය, ඒක තමයි නියම සුවය කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිපත් කරන්නේ. එතකොට මේ අද කාලේ මේ වගේ ලෝකයකට බොහෝ දුරට අදාළ වෙන ප්‍රකාශයක් තමයි මේක. දැන් අද කාලේ මේ මිනිස්සු ගත්තොත් විවිධ ක්‍රමවලින් අන්න සැප හොයාගෙන යනවා. මේ ලෝකේ විවිධ දේවල් ඔස්සේ කල්ගත කරලා මේ මනුස්සයන්ට අදාළ සැප හොයමින් කටයුතු කරනවා. නොයෙකුත් දේවල් තියෙන්න පුළුවන්නේ. නිකන් අර නිකන් ඩෝපමයින් සීකින් කියලා කියනවා. ඩෝප් 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 කියන වචනේත් හොඳා. එතකොට මෙන්න මේ විදිහේ දෙයක් හොයනවා. මොන ඔස්සේ ගිහිල්ලාද හොයන්නේ? සමහර විට අන ආහාර ඔස්සේ ගිහිල්ලා වෙන්න පුළුවන්. මේ රස රස ආහාර, රස පෙරේතකම, ආහාර පෙරේතකම ඔස්සේ කටයුතු කරනවා. එහෙම නැත්නම් ලිංගිකත්වය, සෙක්ස් කර කර යනවා. ඒක සැපයක්. ඒක පිළිබඳ පරීක්ෂාවක යෙදිලා ඉන්නවා. ඊට පස්සේ ඩ්‍රග්ස් අපි කිව්වොත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒවා ඔස්සේ අර විදිහේ සැපයක් හොයනවා. ඉතින් ඔය විදිහට නොයෙකුත් දේවල් තියෙනවා. ඔය දේවල් විතරක් නෙමෙයි, සමහර කෙනෙක් මේ රැකියාව අල්ලගෙන රැකියාවෙන් තෘප්තියක් බලාපොරොත්තු වෙන පිරිසකුත් ඉන්නවා. ඒ වගේ කට්ටියට අර අරව අදාල නැහැ. කෑම අදාලත් නැහැ, මද්‍රව්‍ය අනම්මනම් අදාලත් නැහැ. ඒ ඔක්කොමටම වෙනස් විදියක මත්වීමක් මේ තමුන්ගේ මේ අධ්‍යාපනය දියුණු කර ගැනීමෙන්, එහෙම නැත්නම් මේ රැකී රක්ෂා දියුණු කර ගැනීමෙන්, තමුන්ගේ ව්‍යාපාර සාර්ථක කර ගැනීමෙන් ඒ කට්ටිය ලබනවා. ඒකත් අර විදිහේම සෙවීමක්, මේ ලෝකයේ සැපසෙවීමක් විදිහට තමයි අර්ථ දක්වන්නේ. තව කෙනෙක් සමහර විට නොයෙකුත් නම්බුනාම වගේ දේවල් හොයාගෙන යනවා. මම මේ වගේ කෙනෙක්, මේ වගේ ආචාර්ය පදවියක් තියෙන කෙනෙක්, මේ විදිහට මේ රටේ පිළිගත් තැනැත්තෙක්, මේ සමාජ සේවා කටයුතු කරන කෙනෙක් කියලා ඔන්න ඔය විදිහට නම්බුනාම හොයාගෙන ගිහිල්ලා ඒවෙන් මත් වෙලා ඒවා සැප කරගන්නත් බැරි නෑ. එහෙම උත්සාහයකුත් දරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මොන මොනවාදෝ දේවල් ටිකක් ඇසුරු කරමින් අර විදිහට ඩෝප් වෙන්න, මත් වෙන්න, ඩෝපමයින් සීකින් කරමින් අපි කල්ගත කරනවා. ඉතින් එහෙම ලෝකෙක තමයි අපි කල් ගෙවන්නේ. එතකොට ඔය දේවල් ඔස්සේ විවිධ තමුන්ට අදාළ දෙයක් දේවල් ටිකක් ඔස්සේ මේ විදිහට හොයාගෙන යනවා, හඹාගෙන යනවා. ඒ විදිහේ පරීක්ෂා කිරීම කොතෙකුත් අපිට දකින්න පුළුවන්. මේ විදිහට මේ ආහාර ගනිමින්, ආහාර රස හොයමින්, අර විදිහට ලස්සන ලස්සන තැන්වල ගමන් කරමින්, ඔය තියෙන ඔය ට්‍රැවල් චැනල්ස් එහෙම තියෙන සංචාරය කරන ලස්සන ලස්සන තැන්වල ඒ ඒ ප්‍රදේශයේ තියෙන ආහාර සැප සම්පත් විඳිනවා. ඒක හදලා දාලා පෙන්නලා අන්න අනිත් කට්ටියටත් කියනවා, බලන්න අපි වගේ මේ එන්න මේ වගේ තැනකට, මේ රටට එන්න අපි වගේ මේ මේවා ආහාර ගන්න, මේ විදියට විඳින්න ජීවිතය කියලා මම ආරාධනා කරනවා. ඉතින් එහෙම පරීක්ෂාවල කොතෙකුත් කෙනෙක් කියදිලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම අර විදියට ලිංගිකත්වය පිළිබඳත් නොයෙකුත් පරීක්ෂණ සිද්ධ කරනවා. දැන් අද කාලේ ගත්තොත් අර සාම්ප්‍රදායික කියන්නත් බෑ. ඉතින් එදා ඉඳලා තියුණේම තමයි. කෙසේ නමුත් ඒ ඒවයින් පිට පැනලා විවිධ ක්‍රමවේදවලින් මේ ලිංගිකත්වය පිළිබඳ පරීක්ෂණත් කොතෙකුත් දැක ගන්න පුළුවන්. මහා පරිමාණෙනුත් ඒ දේවල් කෙරීගෙන යනවා. මේ විදිහට මේ මේ ආකාරයේ විවිධ පරීක්ෂණ මේ ලිංගික සැපේ හොයමින් කල්ගෙවීම් දැක ගන්න පුළුවන්. ඒගොල්ලන්ට අන්න අර සුරාන්තය නැමැති ඉහළ සැපයක්, ඒක තමයි මේ ලෝකේ තියෙන හොඳම සැපේ කියලා. අන්න ඒ විදිහට මේ මොහොතක සුවයක් හොයාගෙන බොහෝ වෙහෙස මහන්සි අරගන්නවා. වෙහෙස මහන්සි ගන්නවා. ඒක විවිධාකාරයෙන් ඒ සුරාන්තයට ලඟ වෙන ක්‍රමවේද පරීක්ෂා කරනවා. කොහොමද මේ විදිහේ සුරාන්තයකට ලඟ වෙන්න පුළුවන්? ඒක සඳහා විවිධ උපක්‍රම මොනවද? කොයි විදිහේ දේවල් වෙනස් ආකාරයෙන් මේ දේ ලං කරගන්න පුළුවන්ද කියලා ඒ විදිහට අන්න පරීක්ෂා කරන කට්ටියකුත් ඉන්නවා. ඒකත් අර එදා ඉඳලා කරලා පුරුදු එක ටික දවසක් යනකොට එපා වෙනකොට ඒක තව තව ආකාරවලට වෙනස් ආකාරවලට කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. සමහර විට මේ එළියක පහළියක බහැලා අර ලෝකේ මිනිස්සුන්ට පේන්න ලිංගිකව හැසිරෙනවා. මෙහෙම නැත්තම් මේ සමාජයට බහැලා මේ පිරිසක් මැද්දේ ලිංගිකව හැසිරෙනවා. වනාන්තයකට ගිහිල්ලා, එහෙම නැත්තම් දියල්ලක් ගාවට ගිහිල්ලා ඒ වගේ විවිධ පරීක්ෂණ කරනවා. මොකද අරක හැමදාම කරනකොට අර පරණ පුරුදු එක එපා වෙනකොට මොකද වෙන්නේ? අන්න ඊට වැඩිය වෙනස් විදියක එකක්, ඊට වැඩිය නිකන් ඇඩ්වෙන්චර් එකක් වගේ එකක් හොයාගෙන යනවා. එහෙම කරලා අර වෙනස් විදියක සුරාන්තයක් කලින්ට වැඩිය තව පොඩ්ඩක් සුරාන්තය ඉසීමක් වගේ දෙයක් ඔන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම පරීක්ෂාත් තියෙනවා මේ ලෝකේ. ඊළඟට මත්ද්‍රව්‍ය පිළිබඳ ගත්තොත් බොහෝ මත්ද්‍රව්‍ය වර්ග සමග බොහෝ පරීක්ෂා ඇවිල්ලා තියෙනවා. දැන් ඉස්සරහ ශාක පදනම් කරගත්ත මත්ද්‍රව්‍ය තියුනේ, දැන් ඒ වෙනුවට මේ ඔය ලැබ් එකක හදන මේ කෙමිකලි හදපු ඒ විදිහේ මත්ද්‍රව්‍යත් බිහිවෙච්ච ලෝකයක් මේ. එතකොට ඒ විදිහේ ලෝකෙක මිනිස්සු ඒ මත්ද්‍රව්‍ය පිළිබඳත් විවිධ පරීක්ෂණ සිද්ධ කරනවා. අර විදිහට ගංජා සුරුට්ටුවකින් පටන් අරන් ඒ විදිහේ දේවල් වලින් පටන් අරන් ඔන්න ටික ටික හෙරෝයින් ඒ විදිහේ මත්ද්‍රව්‍ය විදිහවට, එහෙම නැත්නම් මේ කෘතිම අයිස් වගේ මත්ද්‍රව්‍ය විදිහවට තමුන්ගේ ජීවිතේ පවා විනාශ කරගනිමින්, මේ ශරීරයට පවා විනාශයත් කර දෙමින් මේ විදිහේ මත්ද්‍රව්‍ය වල අහු වෙනවා. ඒ දේවල් වල සැපක් හොයනවා. නැතුවාම නෙමෙයි. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච වෙලා පුනරුත්ථාපනය වගේ වෙච්ච කෙනෙක්. එයා කියනවා මේ මත්ද්‍රව්‍යෙත් තියෙන ස්වාමීන් වහන්ස මේ මොකද්දෝ මේ භාවනාවේදී වගේ එකක් තමයි, ඒක තමයි හොයාගෙන යන්නේ. සමහර වෙලාවට සල්ලි තියෙනවා, තේ 10,000, 10,000, 10,000, 15,000 තියෙනවා. හැබැයි අර මේ මත්ද්‍රව්‍ය හොයාගන්න නෑ ඒ වෙලාවට. ඒ වෙලාවට හරි අමාරුයි. මේ බඩුව ඇවිල්ලා නෑ මේ විදිහට සප්ලයි අවුල් එකක්. එතකොට පුදුම අමාරුවක් තියෙන, සල්ලිත් තියෙනවා මේක ගන්න බෑනි කියලා. තව වෙලාවකට මේ සල්ලි නැති නිසා වෙහෙසටපත් වෙනවා. එතකොට මොකක් හරි ගෙදර තියෙන දෙයක් හරි අතගාගෙන ගිහිල්ලා, මගතොටේ තියෙන දෙයක් හරි අතගාගෙන ගිහිල්ලා මේ අවශ්‍ය මුදල හොයාගන්න ඕනේ. ඒ විදිහේ ගායක්, ඒ විදිහේ පෙළඹීමක් මාතුලින් මට මතුවෙලා එනවා කියලා ඔන්න ඔය විදිහට ඒ තමුන්ගේ ඒ ජීවිතයේ අදහස ප්‍රකාශ කරනවා. ඉතින් අර නිකන් මොකද්දෝ හොයාගෙන දුවගෙන යනවා වගේ අරගෙන ගිහිල්ලා අන්නේ මත්ද්‍රව්‍ය ටික අතට අරගෙන ඒක පාවිච්චි කරාම අර දිවිල්ල නතර වෙනවා. ඔන්න දැන් ඉතින් ආයි හොයන්න දෙයක් නෑ, පරීක්ෂා කරන්න දෙයක් නෑ. දැන් ඔය කොහෙට හරි වෙලා කිර කිර, එහෙම නැත්නම් වෙනස් විදියක තැනකට වෙලා ඔන්න කල් ගත කරනවා. ඒක ගැටලුවක් නෑ. ඒක ඉලක්කේ ලං කරගත්තා, මේ විදියේ සැපයක් හොයාගත්තා කියලා ඔන්න විදියට කල් ගෙවනවා. කී කී මේ තැනැත්තා කියනවා අර නැති වෙලාවට පුදුම වදයක් තියෙන්නේ, නිකන් අර වහලෙක් වගේ මොකද්දෝ හොයමින් කල්ගත කරන කෙනෙක් වගේ මම ගත කරනවා. මට ඒක තේරුණා පුදුම දුකක් මේ තියෙන්නේ මේ ඇබ්බැහිය තුළ. මේ ඇබ්බැහිය තුළ පුදුම දුකක් තියෙන්නේ. ඒ දුකම තමයි මට හේතුනේ මේකෙන් මිදෙන්න, මේකෙන් ගැලවිය යුතුයි කියන අදහස මතුවෙන්. එතකොට ඒ කෙනා කියන්නේ මොකද්ද මේ මත්ද්‍රව්‍ය මේ වගේ දේවල්? අන්න මේ අමුතුම සැපයක්. ඒකත් සුරාන්තයක් වගේ තමයි. ඒකත් සුරාන්තයක් වගේ තමයි. එහෙම එකක් හොයමින් යනවා. ඒ තව පරීක්ෂණ තමයි ඉතින්. ඒ වගේම ඔය විදියට නම්බු නාම හොයන කට්ටිය, ඒ නම්බු නාමේ ලැබුණාම පුදුම ඩෝප් ගතියක් තමයි ඒගොල්ලන්ටත් එන්නේ. පුදුම මත්වීමක් ඒ තුළ තියෙනවා. මෙන්න මගේ නම අඬ ගැහුවා මේ සභාවේ, මම තමයි ප්‍රධානියා කියලා ඔන්න ඇවිල්ලා තමුන්ගේ පම්පෝරිය ගහනවා. නෑ මේ සභාවේ පිරිස මට හිනා වෙනවද කියලා ඒ තැනැත්තට ඒ වෙලාවට තේරෙන්නේ නෑ. මේ සභාවට අනුගත වෙලාද මම කතා කරන්නේ කියලා ඒ තැනැත්තට ඒ වෙලාවට තේරෙන්නේ නෑ. අර නිකන් පෙත්තා කියවනවා වගේ කියවනවා, එක දිගට කියවනවා. කියවන්නේ මොනවද, මේ සභාවට අදාළව දෙයක්ද මම කියන්නේ කියලා අදාළ නෑ. මොකද අර එයාගේ අර මෝමන්ට් එක අන්ඩර් ද සන්, එයාගේ ලිටල් මෝමන්ට් එක, මේ ඉර ඉර යට තියෙන මෝමන්ට් එක, අර ඉරට විවර වෙච්ච ඒ ඉර යට මට ලැබිච්ච පොඩි ඉඩකඩ, අන්න මං කොහොමද පාවිච්චි කරන්නේ උකහා ගන්නේ කියලා අර විදියට ඒ තමුන්ගේ මමංකාරය පෝෂණය කරමින්, තමුන්ගේ ඒ නම්බුනාම පෝෂණය කරමින් මේ තැනැත්තා කල් ගත කරනවා. ඒකත් අර මද්‍රව්‍යයක් හා සමාන අමුතුම සූස්තියක් දනවනවා තියෙනවා. ඒ වගේම මිල මුදල් හම්බ කරලා ඒ සූස්තිය ලංකර ගන්න කට්ටිය ඉන්නවා. රැකිරක්ෂාවේ යම් සාර්ථකත්වයක් ළඟා කරගෙන ලංකර ගන්න කට්ටිය ඉන්නවා. අධ්‍යාපන ඉලක්ක ළඟා කරගෙන ලංකර ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මොන මොනවාදෝ දේවල් ටිකක් මතපද නම් වෙලා ඩෝප් වෙන්න අපි උත්සාහයක් ගන්නවා. ඩෝපමයින් සීකින්. ඉතින් ඔය ඒක තමයි අපි මේ කරන්නේ. එතකොට සාමාන්‍ය අදහසක් තියෙනවා ඔය හිඩෝනිසම් කියලා. ඒගොල්ලන්ගේ හිඩෝනිස්ලාගේ අදහස තමයි මොකද්ද? අන්න මේ ජීවිතයේ එකම පරමාර්ථය තමයි සැප හෙවීම, සුස්තිය හෙවීම, දුකෙන් ගැලවීම, දුක මිදීම, දුක මගහරිනවා, සැප හොයනවා. ඕක තමයි ජීවිතේ පරිවර්තනයේ අවශ්‍යතාවය කියලා, මේ ජීවිතේ ප්‍රමුඛ ඉලක්කය කියලා මේ කට්ටිය කටයුතු කරනවා. මේ විදියට මේ සැප හොයාගෙන යන්න ඕනේ, දුක අවම කරන්න ඕනේ, අඩු කරන්න ඕනේ කියන අදහස තමයි ඒගොල්ල ළඟ තියෙන්නේ. ඒ සඳහා කළ යුතු යම් පරීක්ෂණයක් තියෙනවද, ඒ සියල්ල කළ යුතුයි කියන අදහස තමයි මේ පිරිසේ ෆිලොසොෆි එක, දර්ශනය. ඉතින් එහෙම අදහසකුත්, එහෙම ලෝකෙකුත් නැතුව නෙමෙයි. ඒ විදිහේ උපක්‍රම කරමින් මේ මිනිස්සු කොතෙකුත් කල්ගත කරනවා. ඉතින් ඒ වගේ ලෝකයකට නෙමෙයි බුදුරෙක් පහළ වෙන්නේ. ඒ වගේ ලෝකයකට මේ භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ. ඒ කියන්නේ කාටද? අර මේ ලෝකයේ සැප සංසන්දනය කරමින් ඉඳපු සංඝයා පිරිසකට. ඒගොල්ලෝ මේ සැප එපා කියලා පැවිදි වුණාට මොකද? අර ලෝකේ දිහා බැලුවාම නිකන් මොකද්දෝ නිකන් අදහසක් මතුවෙලා එනවා. මම මේ දුරස් වෙලා ආපු, මම මේ අයින් වෙලා ආපු සැපේ නම් තමයි. නමුත් බලන්නකෝ මේ මිනිස්සු සැප විඳින ආකාරය. බලන්නකෝ මේ රජවරු තමුන්ගේ කාමවස්තු පරිභෝග කරන ආකාරය. කිය කිය අන්න ඒක ඔස්සේ යම් මුලාවක් ඇති කර ගන්නවා. ඒ මුලාව ඔස්සේ කතා බහ කරනවා. යම් කිසි ආකාරයක නිකන් කඩන්න බැරි මිදි වගේ කට අරගෙන ඒක දිහා බලාගෙන ඉන්න ගතියක් තියෙනවා. ඉතින් මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? මහණෙනි, ඔය මේ ලෝකයේ මනුස්සයන් අතර සැපයක් තියෙනවද? මේ දෙවිවරු අතර යම් සැපයක් තියෙනවද? මේ සියල්ල ගත්තත් මේකෙන් මේ සියල්ල 16න් එකක් තරම්වත් වටින්නේ නැහැ. මොන සැපයේද? අන්න අර විදිහට තණ්හාව ෂය කිරීමෙන් ලැබෙන සැපයේ කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් කියන්නේ. ප්‍රීති වාක්‍ය අදහස තමයි උඹලා ඔය සංසන්දනේ කරාට, ඔය රජවරු දිහා බලලා සතුටු වුණාට, මේ මිනිස්සයෝ දෙවිවරු දිහා බලලා සතුටු වුණාට, අන්න මම ඊට වැඩිය සැපයක් ලං කරගෙන තියෙනවා. ඔය උඹලා සතුටු වෙන සැපයෙන් අන්න 16 ගුණයකටත් වැඩි සැපයක් මම විඳිනවා කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මේ උදාන වාක්‍යයක් විදිහට ඉදිරිපත් කරන්නේ. ඉතින් එන්නේ ඒ නියම සැපය මොකද්ද? ඒ නියම සැපය ලං කරගන්නේ කොහොමද? ඒ නියම සැපේ තියෙන ස්වභාවය මොන වගේද කියන පරීක්ෂාවක් තමයි මේ අපි යෙදිලා ඉන්න පරීක්ෂාව. ඇයි මේ විදිහට තණ්හාව ෂය කිරීම මෙච්චර සැපයක් වෙන්නේ? ඒකනේ ඔතන තියෙන ප්‍රශ්නේ. කොහොමද මේ තණ්හාව ෂය කිරීම තුලින් මේ විදිහේ සැපයක් ලැබෙන්නේ කියලා කෙනෙක්ට මතුවෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒක එහෙම සත්‍ය වෙන්න පුළුවන්ද කියලා අදහසක් එන්න පුළුවනි. ඉතින් ඒ අදහස තමයි භාග්‍යතුන් වහන්සේ අපි ඉදිරියේ මේ තියන්නේ. ඉතින් අපි බලමු ඒක කොහොමද අපේ ජීවිතවලට සංසන්දනය කරගන්න පුළුවන් කියලා. දැන් සාමාන්‍ය අපි ගත්තොත් අපි තණ්හාවෙන් කරන්නේ මොකද්ද කියලා ගත්තොත් අන්න අර විදිහට යම් කිසි ආකාරයක මේ සැපයක් අපි අල්ල ගන්නවා. ආහාර වේවා, ලිංගිකත්ව වේවා, මත්ද්‍රව්‍ය වේවා, අනේ සැපේ තමයි අල්ලගන්නේ අපි. ඒකට තමයි අපි තෘෂ්ණා කරන්නේ. නමුත් මොකද වෙන්නේ? මේ සැපය හැම වෙලේම නිකන් අර සර්පේගේ වලිගෙකින් අල්ලගත්තා වගේ තමයි. සර්පයාගේ වලිගෙන් අල්ලගත්තාම මොකද වෙන්නේ? වලිගේ නම් එහෙම අනතුරක් නෑ වගේ තමයි. නමුත් අන්න මේ සර්පය අනිත් පැත්තට හැරිලා දෂ්ට කරනවා, කෝපාවිෂ්ඨ වෙනවා, ඒ විදිහට අනතුරකට පත් වෙනවා. අන්න මොකද උනේ? අර අල්ලගත්ත තණ්හාවෙන් අල්ලගත්ත අර සැපේම අපිට දවසක අනතුරක් කරන්න හේතු වෙනවා, අනතුරක් බවට පත් වෙනවා. ඒකම අනිත් පැත්ත හැරිලා අපිට දෂ්ට ගන්නවා. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් මේ තෘෂ්ණාවෙන් අල්ලගන්න සැප තුල තියෙනවා. එතකොට සාමාන්‍ය ගත්තොත් අපි ඉහළම සැප කියලා විඳපු ඒවම තමයි අනිත් පැත්තට අපිට දවසක අනතුරක් බවට පත් වෙන්නේ. දැන් අපි හිතමු තමුන්ගේ ප්‍රිය පුද්ගලයෙක් ඉන්නවා, ප්‍රිය පුරුෂයෙක්, ප්‍රිය ස්ත්‍රියක් ඉන්නවා. එතකොට එයා එක්ක කාලයක් ගත කරොත් අපි ඒ කාලේ අපිට නිකන් අර දිව්‍ය ලෝක සැපයක් වගේ තමයි දැනෙන්නේ. දැන් ඔය අලුතෙන් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ මේ විදිහේ කට්ටිය ඒ අර හනිමුන් ෆේස් එකක් තියෙනවනේ. නිකන් අර දැක්කත් නිකන් කොහෙදෝ අමුතු ලෝකෙක මත් වෙලා ඉන්නවා වගේ තමයි දැකීමම ඇති. අර කටහඬ ඇහිීමම ඇති. ඒ කෙනා ළඟ ඉඳීමම ඇති. ඒ කෙනා කතා කරනවා දැක්කත්, එයාගේ හිනාව දැක්කත් මේ වගේ දේවල් ඔස්සේ මත් වෙලා ඉන්න පුළුවන්. දවස් ගණනක් ඉන්න පුළුවන්. ඒ කෙනාගේ ස්පර්ශය නිකන් අර දිව්‍යමය ස්පර්ශයක් වගේ, නිකන් ඇඟේ ගෑවුණත් නිකන් මොකද්දෝ ඇඟ කිලිපොලා යනවා. ඉතින් ඔන්න ඒ විදිහට අමුතු මත්වීමක් තියෙනවනේ මේ වගේ දේවල්. එතකොට ඒක අපි තණ්හාවෙන් අල්ලගන්න දෙයක් බව හැබෑව. නමුත් ඒක අමුතු සැපයක් අපිට දනවනවනේ. නමුත් මේ සැපේම දවසක මොකද වෙන්නේ කියලා බැලුවොත් අන්න මේ පෙම් කරන පමණට, මේ සූස්තියේ පමණටම මේක අනිත් පැත්තට හැරිලා දෂ්ට කරන දවසක් අපිට මතුවෙලා එනවනේ. පෙම් කරපු කට්ටිය දන්නව ඇති ඉතින් ඒක. මොකද උනේ ඒ පේමවලට කියලා දන්නව ඇති. පෙම් කරමින් ඉන්න කට්ටියටත් පස්සේ දවසක හොයාගන්න පුළුවන් වෙයි. අන්න ඒක තේරෙන දවසට දරන්න අමාරුයි, කාලයින අමාරුයි. තමුන්ගේ ජීවිතේ විනාශ කරගන්නවා කියන්නේ බොහොම සුළු දෙයක්. සුළු දෙයක්. මොකද හේතුව අන්න අර අර දුක දරන්න බෑ. අර වෙහෙස පීඩාව දරන්න බෑ. එතකොට තෘෂ්ණාවෙන් අල්ලගත්ත දේවල් වල ස්වභාවය තමයි ඔය තියෙන්නේ. අර විදියට සර්පයාගේ වලිග ඇල්ලුවා වගේ අල්ලනවා. ඒ වෙලාවට නම් අවුලක් නෑ. නමුත් මොකද වෙන්නේ? තව සුළු මොහොතකින්ම මේක අනිත් පැත්ත හැරිලා බොහොම විෂගෝර කිපුණු ආකාරයෙන් දෂ්ට කරනවා. අන්න ඒ විදිහේ දෂ්ටනයක් තමයි මේ සිද්ධ වෙන්නේ. වැඩි වැඩි ග්‍රහණය කළ අල්ල ගන්නවද, වැඩි වැඩියෙන් දෂ්ට කරනවා. ඒක තමයි ස්වභාවය. එතකොට සමහර කෙනෙක් අර එලිලා ඉඳලම තමුන්ගේ ජීවිතේ විනාශ කරගන්නවා. කැඩිලා බිඳිලා යන ප්‍රේම සම්බන්ධයක වගේ එලිලා ඉන්න කට්ටිය බලන්න. ඒක දන්න හොඳටම දැන් මේ නැව ගිලෙනවා කියලා. හැබැයි අතහරින්නේ නැහැ. කොහොම හරි අල්ලගෙන ඉන්නවා. ඉඳලා ඉඳලා සමහර විට තමුනුත් ඒකම ගිලිලා විනාශ වෙලා යනවා. අන්න මොකද උනේ? අර අර තෘෂ්ණාවෙන් අල්ලගත්ත සැපවල ස්වභාවය තමයි තියෙන්නේ. අපේ ජීවිතෙත් ඒ වගේ දේවල් කොතෙකුත් ඇති. කොතෙකුත් ඇති. ඒ එහෙම අවස්ථා පහුවෙලා ඇති. එහෙම අවස්ථාවක් කල්පනා කරලා බැලුවොත් අනේ මේ ජීවිතේ කෙලවර වුණා නම් මට මේක දරන්න බෑ. මේ වෙහෙස පීඩාව දරන්න බෑ. මේ ජීවිතේ මට නැති වුණා නම්, කෙලවර වුණා නම්, මම දිවිනහ ගත්තා නම් කියන අදහස බොහොම සුළු දෙයක් ඒ වෙලාවට. ඒක ක්‍රියාත්මක කරනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි මේ වෙලාවට. ඉතින් එන්නේ වගේ මොකද්දෝ දෙයක් මේ තෘෂ්ණාවෙන් අල්ලගන්න සැප තුල තියෙනවා. ඊට පස්සේ අර විදිහට වෙන වෙන දේවල් අල්ලගත්තත් ඒ වගේ තමයි. නම්බු නාමයක් අල්ලගත්තොත් ඒක බිඳෙන දවසට මොකද වෙන්නේ? අන්න මේ ලෝකෙට මුහුණ දෙන්න බෑ. මේ හැම කෙනාම මට නිග්‍රහ කරනවා වගේ කවුරු කෙඳිරුවත් මං ගැන දුකද කතා කරන්නේ කියලා හිත හිති මේ තැනතර අමුතු අධයක් දෙනවානේ. දැන් ප්‍රසිද්ධ පුද්ගලයා බලන්නකෝ, ඒගොල්ලෝ අන්න ලොකු කීර්තියක් ලං කරගෙන ඉන්නවා. නමුත් එකපාරට මොකක් හෝ සිදුවීමක් වෙනවා, එක්කෝ වීඩියෝ එකක් ලීක් වෙනවා, අර මනුස්සයාගේ සම්පූර්ණ අර ගොඩනගාගත්ත ප්‍රතිරූපය විනාශ වෙනවා. විනාශ වුණාට පස්සේ මේ තැනැත්තට මූණ දෙන්න බෑ. සමහර කෙනෙක් නිකන් මූණු වහගෙන වෙන කෙනෙක් වගේ වෙස්සලාගෙන යනවා. ඒ විදියට කටයුතු කරනවා. මොකද මේ සමාජයට මුහුණ දෙන්න බෑ. මේ මට ඒ දවස්වල නම්බු නාම දීපු සමාජයෙම තමයි. අර විදියට වැළඳගත් සමාජයෙම තමයි. අන්න අනිත් පැත්තට ඇවිල්ලා දෂ්ට කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අර විදියට මද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා මද්‍රව්‍ය පාවිච්චි කරන වෙලාව අමුතු සුරාන්තයක්. හැබැයි අර මද්‍රව්‍ය නැතිකොට එන වෙහෙස, අර විදියට සල්ලි නැතිකොට එන වෙහෙස, අර විදියට හිරේ විලංගුවේ වැටෙනකොට ඒ අර කතා කරපු මනුස්සයා කියනවා මේ මද්‍රව්‍ය අහුවෙලා හිරේ විලංගුවේ වැටෙනවා. එතකොට සමහර වෙලාවට පොලිසියටත් ඇත්තම කියනවා, මහත්තයා මම මේ 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 බීලා එන ගමන් මගේ ළඟ දැන් සල්ලිත් නෑ, බඩුත් නෑ. පොලිසියත් මේ වගේ කෙනෙක්ව තමයි අලලා දාන්නේ. ඉතින් සමහර කෙනෙක් අනුකම්පාවෙන් ඇත්ත කිව්වහම ඇත්ත කියනවා දැනගෙන අතහැරලා දානවා. තවත් කෙනෙක් ගිහිල්ලා ඒගොල්ලෝ අතින් බඩු දාලා උසාවි දානවා. ඉතින් කියන උසාවි දැම්මහම ඊට පස්සේ අච්චු දැම කරාම අර විදියට බන්ධනාගාරය වැටුණාම එක ජම්පරයයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එක ජම්පරයයි තියෙන්නේ, ඒක අඳින්න ඕනේ පැය 24ම දවස් 7ම ඒක අඳින්න ඕනේ. ඒක අඳින්න ඕනේ. මේ නිදිය ගන්න තියෙන්නේ එක එක ශාලාවේ එක එක්කෙනා එක එක්කෙනා මේ උඩු බැලි අතට හැරිලා නිදිය ගන්නවා කියන්නේ ලක්ෂරි එකක්. උඩු බැලි අතට හැරිලා නිදිය ගන්න අවස්ථාව ලක්ෂරි එකක්. ඒ හිරගේ හොඳට ඉඩ පහසුකම් තියෙන අවස්ථාවක තමයි ඒ. එහෙම නැත්නම් පැත්තර තමයි නිදිය ගන්න තියෙන්නේ. ඉස්සරහ කෙනාගේ දාඩිය මගේ අඟේ ගෑවෙනවා. කුෂ්ඨ දානවා. සමහර වෙලාවට මේ නිදියගෙන ඉන්න කට්ටිය දෙපැත්තට කරලා ඇතුළට මැද්දට එකෙක් ඔබනවා. ඒ පමණකට යම් කිසි විදියක ඉඩ පහසුකම්, එපමණකට අමහාරු අපහසු වටපිටාවක තමයි ඉන්න තියෙන්නේ. ඉතින් කුෂ්ඨ දාලා අර විදියට පීඩාවට පත් වෙලා අර විදියට ඇඳුම් නැතුව අර විදියට එකම ඇඳුම ඇඳගෙන නාගන්න විදියක් නැහැ. තමුන්ගේ පහසුවෙන් විවේකයෙන් ඉන්න විදියක් නැහැ. ඒ විදියට මාස ගණන් අවුරුදු ගණන් ගත කරනවා කියලා ප්‍රකාශ කරනවා. දැන් අපිට වුණත් සාමාන්‍යයෙන් දවසේ කොච්චර වැඩ කරත් අන්තිමට ගෙදර ගිහිල්ලා නිකන් නාලා විවේක වෙන වෙලාවක් තියෙනවානේ. ඒකනේ තියෙන එකම සහනේ ඒ දවසේ සමහර වෙලාවට. නමුත් අර මිනිස්සුන්ට ඒකත් නැති කරලා. ඒකත් නැති කළා. ඉතින් ඔය වැලි කඩින් එහෙම ඉස්සරහෙන් යනකොට ඒ ගහලා තියෙන මේ හිර කරවුනුත් මනුස්සයෝ කියලා. මොකද ඇතුළත තියෙන්නේ අමනුස්සයෙක්ට වගේ සලකන ස්වභාවයක්. මේ මූලික මනුෂ්‍යා අවශ්‍යතාවවත් නැහැ. එතකොට රට බංකොලොත් වුණාම මේ වගේ තැන්වල තව තව අමාරු අපහසු වෙනවා. අන්න මොකද උනේ? අර කලක් සැප වුණා තමයි ඒකම අනිත් පැත්තට දෂ්ට කරන දුකක් බවට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ මේ තණ්හාවෙන් අල්ලා ගන්න දේවල් තුල මේ විදිහේ අනතුරක් මේ විදිහේ ස්වභාවයක් තියෙනවා. අර සැප විඳින වෙලාවට නම් පහසුයි, අනිත් පැත්තට දෂ්ට කරන්න ගත්තාම අමාරුයි. ඉතින් ඒකම නිසා දෝ බුදුරජාණන් වහන්සේ කියනවා මේක නෙමෙයි නියම සැපය, ඔය මම විඳින සැපයෙන් 16න් එකක් තරම්වත් ඕක වටින්නේ නැහැ. එතකොට එහෙනම් මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කියන සැපය? මේ තණ්හාව ෂය කිරීමෙන් ලැබෙන සැපය මොකද්ද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක ඇත්තට සැපයක් කියලා අපිට අඳුන්වන්න පුළුවන්ද? එහෙම විමසීමකුත් වටිනවා. දැන් අපි හිතමු දැන් ඔය භාවනාවක් කරන කෙනෙක්, එහෙම නැත්නම් තමන් පිළිබඳ යම්කිසි අවදි භාවයකින් කල්ගෙවන කෙනෙක්, එයාට දැනෙන දෙයක් තමයි මේ හිත තුල තියෙනවා අමුතු නිකන් වෙහෙස පීඩාවක්. වෙහෙස පීඩාවක් තියෙනවා. මේ විවිධ දේවල් අල්ලගෙන වද දෙන ස්වභාවයක් මේ හිත තුල තියෙනවා. සින්දුවක් ඇහුවත් ඒ සින්දුවත් පස්සේ නිකන් කෑලි කෑලි කැපි කැපි මේකේ නිකන් මික්ස් කළා වගේ, නිකන් අර රීමික්ස් කරා වගේ අන්න අලුත් එකක් හැදෙනවනේ ඇතුලේ. අර සින්දු අහන වෙලාවට නම් සැපයි, හැබැයි අර රීමික්ස් එක හරියන්නේ නැහැ. දවස පුරාවට පිටිපස්සේ රීමික්ස් එකක් යනවා. අර කෑලි කෑලි එකතු කරලා එයාගේම සංගීතයක් දාගෙන එයාම අල්ලගත්ත කෑලි ටිකක් කියෝ කියෝ ওই විදිහේ ස්වභාවයක් මේ හිත තුල තියෙනවා. ඊට පස්සේ gedara dore ප්‍රශ්නයක් වුණාම, කෙනෙක් එක්ක තරහක් අහම, කෙනෙක් අපිට මොනවා හරි දෙයක් කරාම අන්න දවස පුරාවට විඳවනවානේ සමහර විට. දවස පුරාවට විඳවනවා. සමහර කෙනෙක් ඉන්නෙම නිකන් අර නිකන් වැරදි දකිනා සුළුවම තමයි. එයාට පුදුම එනර්ජි එකක් තියෙන්නේ වැරදි වැරදි හොයන්න. ඒ වැරදි වලට ඔස්සේ ගමන් කරන්න. ඒවට චෝදන නගන්න. ඒවා තැන් තැන් වල ගිහිල්ලා උසාවි වල සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න. පුදුම එනර්ජි එකක් තියෙන ඉන්න බැරි කම තියෙන්නේ. විඳවනවා. විඳවන්නේ වෙන කවුරුත් නෙමෙයි. අර මනුස්සයම තමයි. ඉතින් තමුන් ඒ ගත්ත දැඩි අදහස මෙයාට අනතුරක් කරන්න ඕනේ. මුන්ට මෙහෙම කරන්න දෙන්න බෑ. මුන් මේ වගේ වැරදි කරනවා කියලා අන්න ගත්ත දැඩි අදහස දිවා රෑ නැතුව කල් ගෙවනවා. පැය ගණන් වැය කරනවා. මේ ගෙදර දොරවල් වල වැඩ තියෙන ඕන තරම්. දරුවෝ ඉන්නවා, රැකිරක්ෂා තියෙනවා. ඒ ඔක්කොම තියදී පැය ගණන් වැය කරනවා අර උසාවි වල ගිහිල්ලා කරුණු දක්වන්න. එක එක්කෙනාට කෝල් කරනවා. දන්න 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 හැමෝටම කෝල් කරනවා. කෝල් කරලා කියනවා අන්න මෙහෙම එකක් වෙලා බලන්න මේ කරන දේවල් මේ හරි අසාධාරණයිනේ. මේ නෑනේ කිසි ෆෙයානස් එකක් මේකේ කී කී ඔන්න කරුණු ඉදපත් කරනවා. එයාට පැයක් විතර කතා කරලා තව කෙනෙක්ට කතා කරනවා. ඈ ඊට කතා ඊට පස්සේ තවත් කෙනෙක්ට කතා කරනවා. මේ වටපිටාවෙන් ඔක්කොම සේනා සංවිධානය කරනවා. අන්තිමට එක එක්කෙනා සේනා අරන් එන එක එක්කෙනාගෙන් අහලා බැලුවොත් කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා බලනනෝ එකයි ඉඳලා තියෙන්නේ. ඌ තමයි මේ හැමතැනම ගිහිල්ලා කී 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 නිකන් මොහොව පිරිසක් මේකට විරුද්ධයි වගේ අන්තිමට බලනකොට එක මිනිහා. මොකද වෙන වැඩ නැහැනේ. වෙන වැඩ නැහැ. පුදුම කුලප්පුවක් තියෙන්නේ. වෙන වැඩක් කරන්න අදාළම නැහැ. මේ ගෙවල් දොරවල් වල වැඩ අදාළ නැහැ. මේ පැය ගණන් වැය කරනවා, ඊමේල් ලියනවා, මැසේජ් ගහනවා, කෝල් කරනවා, ඕක තමයි කරන්නේ. ඕක තමයි කරන්නේ. මේ කාගේදෝ අහක යන කැස්සක්. අහක යන කැස්සක්. ඒක අරගෙන ඒක ඔස්සේ වෙහෙසෙමින් කටයුතු කරමින් කල් ගෙවනවා. අන්න මොකද උනේ? අන්න බලන්න වෙන දේ, මේ හිත තුළ තියෙන වෙහෙස පීඩාව එයා කොතෙක්නම් වද විඳිනවද? අනිත් කට්ටියට නෙමේ වදේ තියෙන්නේ, තම තමුන්ට තමයි. තම තමුන්ට තමයි පුදුම වෙහෙසක ඉන්නේ. නම් බහුගේ දවසක් කෙනෙක්ට නිකන් අර මානසික රෝගී ස්වභාවයක් වර්ධනය වෙලා. අපි අපිටත් ඉතින් තියෙන එකමනේ, එයාටත් තියෙනවා. ඉතින් හැමෝගෙම කනට ගල්ලා අර එකම පණිවිඩය කියාගෙන යනවා. අර වලහා කිව්වා වගේ හැම කනටම ගල්ලා කියනවා. ඒ කියන්නේ කනටම ගල්ලා කියනවා. නිකන් අය නිකන් කන නිකන් දුර ඉඳලා එමණ මේ ඇතුළටම දාන ගානට, නිකන් අර කෙල ටිකක් දාන ගානට වගේ කනටම ගල්ලා තමයි කියන්නේ. ඉතින් බය හැමෝටම කියනවා, අරයට කියනවා, මෙයාට කියනවා, මෙයාට කියනවා, අරයට කියනවා. මම බලාගෙන ඉඳී 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 මටත් කනට ගල කියන්න ආවොත් කියලා මම මේ බය වෙලා ඉඳී. වෙලාවට මාව ඇහැට ඇහැ ගැටුනේ නැහැ. ඇහැ ඇහැ ඇහැට ඇහැ ගැටෙන්න ඕනේ එන්න. එතකොට තමයි බෘස් ගාලා සෙට් වෙන්නේ. ඉතින් කොහොම හරි ඔක්කොම මග අරගෙන අනේ යනකොට එළියට මෙන්න ඉන්නවා ඉස්සරහා. ඉතින් මොකද කරේ? පේන්නම මනුස්සයට පේන්නම නිකන් අර නිකන් බෙරිලා දුවනවා වගේ, අම්මෝ මෙන්න මොකෙක් මහා වල් සතෙක් පිටිපස්සෙන් එලෝගෙන එනවා වගේ නිකන් බේන්නම දිව්වා. බෑනේ අපා මේක කරන්න. පුදුම මේ මේ වාතයක් නේ. කනට ගල්ලා අහලා එපා වෙලා තියෙන. එපා වෙලා තියෙන ඔය කෙරුවාව. ඒ වදේ විඳින්නේ කවුද? ඒ තැනත්තා තුළ වෙහෙස බලන්න. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් අපි ළඟ තියෙනවානේ. එතකොට මේක නැති වුණොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි මේ බුදුරජාණන් වහන්සේ අහන්නේ. දැන් අපිට වෙහෙස තමයි දැකලා පුරුදු. වෙහෙස නැත්තම්, වෙහෙස නැත්තම් ඒක සැපයක් නෙවෙයිද? ඒ සැපේ නිකන් අමුතු නිකන් විවේක තත්ත්වයක්. තමුන්ට නිකන් අර නිකන් නිවන් දැක්කා වගේ අදහසක් කියලා කියන්න පුළුවන් ඉතින් නේ. නිවනක් කියලා දෙයක් කියන්නේ ඕක තමයි. අර අර වදෙන් බේරුණා. ඒ බේරීමම ලොකු සැපයක්. මොකද හිත තුළ ඔය වදදීම තියෙනවා. ඒ වදදීමට අහු වෙන කෙනෙක්ට, විශේෂයෙන් මේ භාවනාවක් වගේ කරන කෙනෙක්ට තේරෙනවා මේක හැම වෙලේම නිකන් අර ඇහි කටුව වගේ මේ ඉදි ඉදි කැවි කැවි තියෙනවා. ඒක ඒක නැති වුණොත් කියන අපේක්ෂාව තිබුණාට නැති වෙන්නේ නැහැ. අනේ වෙනස, ඒ නැතිවීම තමයි බුදුරජාණන් වහන්සේ මේ අපිට සැපයක් විදිහට පෙන්වන්නේ. දැන් පහුගිය දවසක භාවනා කමටහන් සාකච්ඡාවකදී ඒ කෙනෙක් ඉදිරිපත් කරනවා මේ මේ මට ටික වෙලාවකට යම් කිසි විදියක මේ භාවනාවේදී මුකුත් නොදැනෙන බොහොම විවේක තත්වයකට පත් වුණා. ඒ විවේක තත්ත්වෙ ඉන්නකම මම දන්නේ නැහැ. අවදි වුණාම මට පුදුම සැපයක් දැනුණා. පුදුම සැපයක් දැනුණා. අර නිකන් පුදුම නිකන් විවේකී පීතියෙන් පිනා යන ස්වභාවයක් සහිත ගතියක් එක්ක තමයි මම අවදි වුණේ. ඒතර මේ අවදි වීම, අවදි වෙලා දැනෙන සැපය අර කලින් ඉඳපු විවේක තත්ත්වයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මට දැනුනේ. ඒ කියන්නේ මේ කලින් තිබුණු විවේකයේ නිකන් ඉතුරු කොටස, වලික කොටස වගේ තමයි මේ අවදි වුණාම දැනෙන මේ සැහැල්ලු සාන්ත ගතිය. ඒතර ඊට කලින් ඉඳලා තියෙන ඊට වැඩි විවේකයක සාන්ත ස්වභාවයක. හැබැයි ඒ වෙලාවේ එහෙම එක ඉන්න බව දන්නේ නැහනේ. ඉතින් ඔන්න ඔහම එකක්. ඒතර ඔහම කියලා මෙයා කියනවා මේ අවදි වුණාට පස්සේ මට නැවතත් මේ මේ දවස්වල තියෙන 10 කයට දැනෙනවා. මේ වටපිටාවේ කට්ටිය පුටු එහාට මෙහාට අදිනවා. නුරුස්සනා ගති මතු වෙලා එනවා. මේ හිතවිලි ඇවිල්ලා කරදර කරනවා. කටු අනිනවා වගේ. කියලා මෙන්න මේ විදිහට එකම වார்த்தාවේ මේ කොටස් දෙකක් ඉදිරිපත් වෙලා තිබුණා. එතකොට ඒ අවස්ථාවේදී මම ප්‍රකාශ කරේ අන්න බලන්න අර විවේක තත්ත්වයේ ඉන්නකොට ඔය කිසි දෙයක් ප්‍රශ්නයක් නැහැනේ. ප්‍රශ්නයක් නැහැනේ. කවුරුත් පුටු ඇද්දට අපිව ගැටෙන්නේ නැහැනේ. කවුරුත් අර විදියට ප්‍රශ්න ඇති කරාට අපි ගැටෙන්නේ නැහැනේ. මේ කාලගුණේ කොච්චර අවුල් වුණත්, 10ක් තිබුණත් අදාළ නැහැනේ. හිතවිලි ආවා කියලා ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහනේ. අන්න ඒ විවේක තත්ත්වෙන් නැගිටට පස්සේ තමයි ඒක ඔක්කොම මතුවෙන්නේ. ඔන්න ඔය වෙනස තේරෙනවා නම් අපි මේ විවේකයේ ඉන්න වෙලාවේදී අපිට මේ මුළු ඔක්කොම මුළු ලෝකෙම නිවිලා අන්න ඒ සැපය ගැන තමයි ඔය බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට ඒක දිගටම පවතිනවා නම් අන්න එහෙනම් කොතෙකුත් කට්ටිය පුටු අදිනවා. හැබැයි අපි ඒකට කැළඹෙන්නේ නැහැ. 1000 කොතෙකුත් තියෙනවා. හැබැයි අපි ඒකට වෙහෙසක් ගන්නේ නැහැ. අර විදාව වෙලා විදිහට නොයෙකුත් හිතිවිලි ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්. හැබැයි ඒවා අපිට අදාළ නැහැ. අඩුම ගානේ මම මේ මොන විදිහේ විවේකයක ඉඳලාද මේ ඇහැරුණේ කියලා සැක කරන්නවත් නැහැ නේ හිත. සාමාන්‍ය භාවනා කරන කෙනෙක්ට වෙන දේ තමයි අර විවේකයේ ඉඳලා ඇහැරිච්ච ගමන් සැකේනවා. මේ මොකද්ද ස්වාමීන් වහන්සේ මේ මම දැක්ක විවේකය? මේක නිවනද වෙන මොකක් හරි එකක්ද? මේ මොකද්ද මේකට කියන්නේ කියලා ඔන්න ලොකු ප්‍රශ්නයක් හැදෙනවා. ඒක එන්නේ විවේකයෙන් නැගිට්ටාට පස්සේ. ඒ ඒ සැකෙත් එන්නේ නැත්තම් අන්න මොකද වෙන්නේ? මෙන්න මේ විදිහ අමුතු කතන්දරයක්, අමුතු ස්වභාවයක් ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නේ. මේ විදිහට මේ මිනිස්සයෝ හොයාගෙන යන සැප තියෙනවා, දෙවිවරු හොයාගෙන යන සැප තියෙනවා. හැබැයි මේ සැප වලින් අන්න 16 ගුණයකටත් වැඩි සැපයක් මම විඳිනවා. මොකක් නිසාද? මේ තෘෂ්ණාව ෂය කිරීම නිසා. අනේ ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ආදුනික කෙනෙක් උනත් ටික දවසක් පුරුදු කරනකොටම, ටික වේලාවක් පුරුදු කරනකොටම ඔන්න ඔය කියන සැපේ ප්‍රාමාණිකව දකින්න පුළුවන්. සුද්දෙටම නොදැක්කත් යම් පමණකට දකින්න පුළුවන්. ඔය පහුගිය දවසක අපි මේ අන්තර්ජාතික පාසලකට ගිහිල්ලා වැඩසටහනක් කරා. ඒ පාසලේ ඉන්නේ බෞද්ධ ළමයිම විතරක් නෙමෙයි, මුස්ලිම් ළමයි, කතෝලික ළමයි විදිහේ පිරිසක් ඉන්දියා. එතකොට ඒ පිරිසට අපි මේ ආගමික පසුබිමක් නැතුව සරලව සතිමත් සක්මනක් පරියන්කයක් කරන විදිහ පිළිබඳ මූලික උපදෙස් ටිකක් දීලා විනාඩි 20 වගේ කරා. කල් ඉවර වෙලා ඉතින් අදහසක් කියනවාද කවුද කතා කරන්නේ කියලා ඇහුවාම කවුරුත් නැහැ, ටිකක් ලොකු පන්තිවල ළමයි ඉඳි. ඉතින් දැන් මොනව හරි කතා කරවන්නත් එපැයි වටපිට බලනකොට ඔන්න එක කෙල්ලෙක් ඉන්නවා නිකන් ආසයි බයයි වගේ නිකන් මුණ දිහත් බලනවා, ආපහු බිමත් බලනවා. එහෙම එකෙක් ඉන්දියා. ඉතින් මං කෝ පුතා මොනව හරි කියනවාද කියලා. හා කියලා ඔන්න මයික් එක අරගත්තා. අරගෙන ඔන්න කියනවා මම විනාඩි 20ක් සක්මන් කරා. මට මේ විදියට මේ ඇවිදින බව දැනුණා, පතුල දැනුණා, සද්ද ඇහුණා. මේ සියල් අතරේ මගේ හිත හිතාගන්න බැරි තරම් අමුතු විවේකයක තමයි තියුනේ. කවදාවත් දැකලා නෑ මං මේ විදිහේ විවේකයක්. කවදාවත් මට දැනිලා නෑ මේ විදිහේ විවේකයක් කිය මේ ඉපිලෙනවා උඩ පයින්ව. හරි, ඊට පස්සේ විනාඩි 20ක් විතර වාඩි වෙලා ඉන්දියා හුස්ම වැටුණා, සද්ද ඇහුණා, ඒ සියල්ල හරි. නමුත් මගේ හිත තුල කවදාවත් නොදැකපු විවේකයක් පහසුවක් තියුණා කිය අන්න මේ දරුවා ඉපිලි ඉපිලි කියන්නේ. නැවත නැවත කියනවා කවදාවත් දැකලා නැහැ මෙහෙම දෙයක්. මොකද්ද දන්නේ, කවදාවත් තිබිලා නැහැ මෙහෙම විවේකයක් කිකි. එයාම කියව ගන්නවා. එයාම කියව ගන්නවා. එතකොට අර විදිහේ ආගමික පසුබිමක් නැතුව මේ නිකන් විනාඩි 20කට පළවෙනි පාර පුරුදු කළා. විනාඩි 20කට එහෙම පුරුදු කළා කොහොමද මේ විදිහේ තමුන් කවදාවත් නොදැකපු විවේකයක් මේ අදකින්නේ කියලා අන කෙනෙක්ට බලන්න පුළුවන්. එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. හැබැයි ඉතින් ග්‍රහණය කරගත්තොත් තණ්හාවෙන් ප්‍රතිපදාව නමුත් ඕක ලැබෙන්නේ නැහැ. දැන් ඔය වැඩිහිටියෝ කොට දෙනෙක්ට වෙන්නේ ඒගොල්ල ප්‍රතිපදාවත් තණ්හාවෙන් ග්‍රහණය කරගන්නවනේ. ආ මේ 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 මෙහෙමම ඇවිදින්න ඕනේ, මේකටම අවධානය ගන්න ඕනේ, උස්මම බලන්න ඕනේ කියලා ඔන්න වලිගයක් තදින් ග්‍රහණය කරලා හපා ගන්නවා. ඉතින් එතකොට දැනෙන්නෙත් නැහැ ඔය කියන විවේකියා. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා විනාඩි 30ක් දඟලලා දඟලලා මම යන්තම් සතියට ආවා. දැන් විනාඩි 30ක් ගිහිල්ලා සතියට එන්නම. දැන් තව වැඩි වෙලාවක් ඇත්තෙත් නැහැ සතියේ ඉන්න. මෙයාගේ අදහස ඒ විදිහට කියන්නේ. එහෙම විනාඩි 30ක් කියන්නේ නැහැ සතියට එන්න. මුකුත් නොකර ටිකක් නිකන් විවේකයෙන් එහාට මෙහාට ඇවිදින්. මුකුත් නොකර ටිකක් විවේකයෙන් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න. අනේ එතකොට හොම්බෙම ඇවිල්ලා වදිනවා සතිය. ආයෝග හොයාගෙන යන දෙයක් විනාඩි 30ක් හොයලා අල්ල ගන්න දෙයක් එහෙම එකක් නැහැ. නිකන් විවේක වෙච්ච ගමන් හොම්බෙම ඇවිල්ලා වදින්නේ ඒක තමයි. තේරෙන්නේ නැහැ නේ අපිට. තේරෙන්නේ නැහැ නේ ගිහිල්ලා තටමනවා, දඟලනවා, වලිගි හපා ගන්නවා. ඉතින් ওই ටික තමයි කරන්නේ. නමුත් අර කුඩා දරුවෙක් සමහර විට වෙන ආගමික පසුබිමක් සහිත දරුවෙක්, කවදාවත් පුරුදු කරලා නැති දරුවෙක්, එයා නොදන්නා නිසාමද කොහෙදෝ අන්න එයාට අපිට කිව්වේ හැකි නිකන් විවේකවෙන් ඇවිදින ක්‍රියාවලි විවේකවෙන් වාඩි වෙලා ඉන්න වෙලා ක්‍රියාවලි විවේකවෙන් විවේක වුණ ගමන් ඔය කියන විවේකයේ සතුට දැනෙනවා. ඒක නිකන් කවදාවත් නොදැකපු සැපයක් බව නම් හැබෑව. කවදාවත් නොදැනිච්ච සැපයක් බව නම් හැබෑව. ඒක හරි. ඒ හිත විවේක වීම පළවෙනි පාරට අත්දකින්න කෙනෙක් හිතනවා මම මේ නිවන් දැක්කද කොයිද? මම මේ ප්‍රතිපදාව මේ අහවර කරාද කොයිද කියලා ওই විදිහට හිතෙන්න පුළුවන්. එයාට පේනවා මේ වටපිටාවේ නිකන් මේ මුළු ලෝකෙම නිකන් තමුන්ගේ අල්ලට ගත්තා වගේ නිකන් අමුතු නිකන් ගොනුවීමක් එයාට දැනෙනවා. මේ සියල්ල නිකන් පාලනය කරන්නේ මම තමයි. සියල්ල මම වශයෙන් පවත්වනවා වගේ හැඟීමක් එයාට මතුවෙලා එනවා මේ පළවෙනි පාරට නිකන් අමුතු සුරාන්තයක් වගේ එකක් තමයි ඒකත්. අර තමුන්ට බාධා ප්‍රශ්න විදියට ඉදිරිපත් වෙලා තියුණු දේවල් ඒ මිනිස්සු පවා සියල්ල නැතිලා ගියා සුළු මොහොතකට, සියල්ල වලක්වාලුවා සුළු මොහොතකට කියලා අන්න මෙතන ඇතර දැනෙන්න පුළුවන්. ඒ දැනෙන කෙනෙක් අන්න මේ ප්‍රතිපදාව පිළිබඳ අමුතු ජව කැවීමක් ඒ තැනැත්තට සිද්ධ වෙනවා. මම අර දරුවගෙනුත් ඇහුවා නේද, එතකොට ওই විදිහේ විවේකයකට කැමතිද? කැමති සයින්ස් කැමති. එහෙනම් මොකද කරන් තියෙන්නේ? මේ අයාම කියනවා මට මේ විදිහට ඇවිදින්න තමයි තියෙන්නේ නේ. මේ විදිහට සිහිය පිටව ගන්න තමයි තියෙන්නේ නේ. අනේ එයාම කියනවා මොකද අත්දැක්කනේ දැන්. ඒ සිදුවීම, ඒ පැය කිහිපේ සමහර විට මුළු ජීවිතයක් පරිවර්තනය කරන්න හේතු වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ගේ මොකද මේ විදිහේ තෘෂ්ණාවෙන් තොර වූ සැපයක් සුළු වේලාවකට හරි අත්දැක්කා. අර කියන්නේ නිකන් යගදාවෙන් මුහුද දෙබෑ කළා කියලා කතන්දරේට හරි යගදාවෙන් ගහනවා. ගෙවුවාම අර වතුර කඳ දෙබා වෙලා වැල්ල මතුවෙනවා. සුළු මොහොතකට භූමිය පේනවා, වැල්ල පේනවා. හැබැයි තව වෙලාවකින් සුළු වෙලාවකින්ම අර දෙපළු වතුර කඳ ඇවිල්ලා මේක වහ ගන්නවා. කමන්නේ සුළු මොහොතකට වැල්ල දැක්කනේ දෙපළු වුණා. අනේ දෙපළු වීම යම් කිසි විදියක කෙනෙකුගේ ජීවිත පරිවර්තනයක් සඳහා හේතු වෙන්න පුළුවන්. මේ බුද්ධ වචනේ කියන එක සත්‍යයි. මේ විදියට තෘෂ්ණාවෙන් තොර වූ සැපයක් තියෙනවා. මේ විදියට සුරාන්තයක් තියෙනවා. අනේ ඒක මට ලං කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් මෙතනට තුල ඇති වෙනවා. හැබැයි ඉතින් ඒකත් තෘෂ්ණාවෙන් අල්ල ගැනීමක් සිද්ධ වෙනවා. මේ විදිහ අත්දැකීමක් මම ලැබුවා. මම කොහොමද මේ අත්දැකීම දෙවැනි වර ලබන්නේ කියලා ඔන්න ඔය විදියට ඒක අල්ලගෙන දඟලන කට්ටිය කොතෙකුත් හම්බෙලා තියෙනවා. සමහරු මට හම්බෙලා තියෙනවා අවුරුදු 10 15 විනාශ කළා. මොකක් නිසාද? ස්වාමින්වහන්සේ මීට අවුරුදු 10 කලින් මෙන්න මේ විදිහේ දවසක මෙන්න මේ විදිහේ ස්ථානිකදී මම මෙන්න මේ විදිහේ භාවනා අධ්‍යක්ීමක් ලැබුවා. ලැබුවමයි ඒ වර විතරයි තාම මට ඒක නෑ. තාම මම හොයාගෙන යනවා. තාම මට ගුරුවරු විවිධ තැන්වල යනවා. තාම මට හොයාගන්න බැරි වුණා කියලා අවුරුදු 10 15 විනාශ කරගත්ත පිරිස ඉන්නවා. අර ඒක අධ්‍යක්ීම තෘෂ්ණාව සුළු මොහොතකට අඩු කළා, අවම කළා, ලැබපු සහනය තෘෂ්ණාවෙන් අල්ලගත්තා. මේ සමත කාර්යයන්ට වෙන වැඩේ තමයි ඔය තියෙන්නේ. ගන්නම බෑ, ඊට පස්සේ ගලවන්නම බෑ. එයාට අරක තමයි තමුන්ගේ මුළු ජීවිතේ. එයාට ඒක තමයි භවනාව. ඒක ලැබෙනවා නම් මම භවනා කරනවා. ඒක ලැබෙන්නේ නැත්නම් මේ ගුරුවරයා වැරදි, මේ තැන වැරදි, මේ ක්‍රමවේදය වැරදි කියලා ඔන්න ඔය විදිහට දඟලනවා, වෙහෙසටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. ඉතින් ඒ විදිහේ කට්ටියත් කොතෙකුත් අපි දැකලා තියෙනවා. ඒ විදිහට මේ තෘෂ්ණාව අතහැරලා තෘෂ්ණාවෙන් මිදීම තුලින් ලැබෙන සැපෙත් දෙවනුව තෘෂ්ණාවෙන් ගහණය කරගන්නවා. අර වැල්ල මතු වුණා, මුහුදු පතුල පෙවුණා. හැබැයි සුළු මොහොතකින් නැවතත් ඇවිල්ලා අර වතුර කඳ වහයලා ගන්නවා. ඒක තමයි වෙන්නේ. අන්න මොකද උනේ? අපරාධය අර ලැබපු අත්දැකීමම කටුවක් බවට පත් වුණා. ඒක නිසා එහෙම තෘෂ්ණාවෙන් අල්ල ගැනීම හරියන්නේ නැහැ. ඒ වෙනුවට සරලව හැමදාම මම සිහියක් පුරුදු කරනවා. ඔය කාලයක් භාවනා කරපු කට්ටිය කියලා ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලොත් එන වාතයක්. ඒගොල්ලෝ නිකන් මොන මොනවදෝ ටිකක් එකතු කරගෙන තියෙනවා. මෙන්න මම අවුරුදු ගාණක් භාවිත භාවනා කළා ලබාගත් ප්‍රතිඵල කියලා ඔන්න කතා කරනවා. එහෙම කියනකොට අර නිකන් අර අනිත් කට්ටිය පොඩ්ඩක් කපලා දාලා තමයි කතා කරන්නේ. ඒගොල්ලොම පොඩ්ඩක් කවලා දාලා තමයි කියන්නේ මේ ආධුනික කට්ටිය වගේ නෙමෙයි මම. මේ ආධුනික කට්ටියට තේරෙනවට වැඩිය මට යමක් තේරෙනවා ඈ කි කි මොනවදෝ ටිකක් වචන ටිකක් හරඹ කර කර කියන්න උත්සාහ ගන්නවා. අන්න පැහැදිලිව කියන්න පුළුවන් මොකද්ද මේ වෙලා තියෙන්නේ. අන්න මේ පැටලෙවිලා පැටලෙවිලා වැඩි වැඩියෙන් භාවනාව වැඩිලා නම් ඇත්තටම වැඩි වැඩියෙන් මනුස්සයා සරල වෙන්න ඕනේ. වැඩි වැඩියෙන් භාවනාව වැඩිලා නම් ඇත්තටම වැඩි වැඩියෙන් මනුස්සයා අහිංසක වෙන්න ඕනේ. කාට කාටත් තේරෙන භාෂාවකින් සරලව අහිංසකව කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ආධුනික කෙනෙක්ට තේරෙන්නේ නැති භාෂාවකින් කියනවා නම් ෂුවර් එකට කිව්ව හැකි මිනිහා පටලෝගන. වෙන මොකුත් නැහැ. ඔය බරපතල වචන අපිට ඔක්කොම අවශ්‍ය වෙන්නේ මොකද්ද? මේක මේ සරලව තමන් අධ්‍යාපක උදේ කියාගන්න බැරි කමනේ තියෙන්නේ. එහෙම පැටලෙවිලක් තියෙනවා නම් තමයි බර වචන ගොඩාක් ඕනේ වෙන්නේ. එහෙම නැත්නම් මේ නිකන් උදේට කනවා දවල්ට කනවා වගේ බොහොම සරල වැඩක් මේ තියෙන්නේ. ඒකේ ආයි සැකයක් තියාගන්න එපා. අරනි කවුද ඒ ජෝන් කබට්සින් කියලා ඉන්නේ. ඒ මහත්තයත් කියනවා මොකද්ද මේ හැමදාම නිකන් රෑන්ක් බිගින කෙනෙක් වගේ. අවුරුදු 35ක් මම භාවනා කරලා තියෙනවා. අද මම වාඩි වෙන්නේ අද වාඩි වුණත් වාඩි වෙන්නේ රෑන්ක් බිගින කෙනෙක් වගේ. අදම පටන් ගන්න මේ අර බබා තිබ්බා වගේ පොඩි සරල දරුවෙක් වගේ මම භාවනා කරනවා මේ අවුරුදු 35ක් කළා කියන්නේ. කරන්න කරන්න තව තවත් සරල වෙනවා, කරන්න කරන්න තව තවත් අහිංසක වෙනවා. මේ පොඩි දරුවෙක් පළවෙනි පාරට සිහිය පුරුදු කරන වෙලාව වගේ ඈ ඒ විදිහේ අහිංසක බවක්, ඒ විදිහේ සරල බවක් මා තුළ තියෙනවා කියලා සඳහන් කරනවා. එතකොට කමටහන් වார்த்தාවල මම ආදුනිකයෙක් කියලා කියන්න ඕනේ නැහැ. අපි කවුරුත් අර එවලේ අද අදම කරනවා වගේ මේ ආධුනිකව මේ මොහොතට ඉදිරිපත් වෙනවා නම්, මේ මොහොත පළවෙනි පාරට දකින්නවා වගේ ඉදිරිපත් වෙනවා නම් ඒක තමයි නියම ප්‍රතිපදාව. අවුරුදු 35ක් කරලා තියෙනවා මේ මනුස්සයා කියනවා 35ක් කරලා මට තේරෙනවා මම අද නිකන් රෑන්ක් බිගින කෙනෙක් වගේ, මේ අදම පටන් ගන්න කෙනෙක් වගේ තමයි හැමදාම මේ පරියන්කයට සක්මනට එකතු වෙන්නේ. අනේ ඒ දේ, ඒ සරලත්වය අපිට අවශ්‍යයි. ඒ සරලත්වය තමයි නියම තණ්හාව ශේකිරීම තුළින් ලැබෙන නිවනක් දිහාවට යන සරලත්වය. එහෙම නැත්නම් අර තණ්හාව ශේකිරීමේ ලැබුණු දේත් තණ්හාවෙන් ග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේ කට්ටිය තමයි ඔය බේතෙන් හැදිච්ච ලෙද තියෙන කට්ටිය. ඔය මොන මොනවාදෝ භාවනා අධ්‍යක්ීම් කීපයක් හොයාගෙන යන කට්ටිය මෙන්න මේ අවුරුදු 10කට කලින් මේ විදිහ අත්දැකීමක් මම ලැබුවා කියලා තමයි පටන් ගන්න. ඈත තියා එනකොට කිව්ව හැකි මොකද්දෝ අවුලක් තියෙනවා. ඇවිල්ලා එලා ගන්නවා පත්කඩියක්. පැදුරක් එලා ගන්නවා. එලාගෙන පටන් ගන්නවා ස්වාමීන් වහන්ස. මෙන්න මේ අවුරුදු කාලයකට කලින් මම භාවනා කරන්න පටන් ගත්තේ. මෙන්න මේ දවසේදී මට මේ විදිහ අත්දැකීමක් ලැබුණා කියලා කියන්න පටන් ගන්නවා. ඈත තියා කිව්ව හැකි අයියෝ මගේ වෙලාවත් අපරාදේ. කොහොමද මේ යකාව මගහැරලා යන්නේ? කොහොමද අර එනකොට පේන්නම නිකන් පොඩ්ඩක් දුවලා යන්නේ? කොහොමද මුව මග ඇරපු බව පේන්නම? අනේ විදිහ අදහසක් තමයි මතුවලා එන්නේ. මොකද වැඩක් නැහැ, වැඩක් නැහැ. අර නිවැරදි විවේකයක් බවට පරිවර්තනය කරගන්න සූදානම් නැහැ. නමුත් මේ නියම ප්‍රතිපදාවක් අපි තුළ වැඩි වෙන වැඩෙනවා නම් වැඩි වැඩියෙන් අහිංසක වේවි, වැඩි වැඩියෙන් සරල වේවි. තමුන්ගේ අත්දැකීම බොහොම සරල වචනකින් මේ අන්‍යාගමික කෙනෙක් උනත් මේ ආධුනික කෙනෙක් උනත් තේරෙන භාෂාවකින් කියන්න පුළුවන් වේවි. අන්න ඒවා හොඳ ලක්ෂණ. මේ තණ්හාව ෂෙයා කිරීමෙන් ලැබෙන සැපයක්, මේ කියන්නා වූ නියම සැපයක් අපි අපිට ලැබෙනවා, වර්ධනය වෙනවා කියන්නේ. ඉතින් එවැනි වූ සැපයක් අපි අපිට ලැබීම සඳහා, අපි අපි තුලත් වර්ධනය වීම සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස, තමත් වටිනා ධර්ම දේශනාවක් අප වෙනුවෙන් ඉදිරිපත් කරා. සුපුරුදු ලෙස සම්බන්ධ වෙච්ච අයගේ පහසුව තගා කුඩා සාරාංශික කිරීමක් කරනවා. අද ධර්ම දේශනාවට පාදක වුණේ බුදුන් වහන්සේ කාලයේ යම් භික්ෂුන් පිරිසක් අතර වෙච්ච කතාබහක් සහ ඒ සම්බන්ධයෙන් බුදුන් වහන්සේ දීපු පිළිතුරට අදාළව ධර්මදේශනාව ගරු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරේ. යම් අවස්ථාවක භික්ෂුන් පිරිසක් මේ රජවරු බුදුන් වහන්සේ කාලේ හිටපු රජවරු දෙනෙක් බිම්බිසාර කුසල් කියන රජවරු පිළිබඳව යම් සංසන්දනාත්මක කතා බහක් සිද්ධ කරනවා. ඒ සිද්ධ කරන අවස්ථාවේ බුදුන් වහන්සේත් එම ස්ථානයට වඩිනවා. වැඩලා සුපුරුදු ලෙස ස්වාමීන් බුදුන් වහන්සේ අහනවා මොනවද මේ කතා කරේ කියලා. ඒ කතා කරා මේ විස්තරේ පවසනවා. පසුවට පස්සේ බුදුන් වහන්සේ කියනවා ඉතින් මේ වගේ ප්‍රතිපදාවක් පුරන භික්ෂුන් වහන්සේලාට මෙවැනි කතා යොග්‍ය නැහැ කියලා උදාන වාක්‍යයක් ලෙස ප්‍රකාශ කරනවා. මේ කතා තියෙද්දී යම් කිසි කෙනෙක් මේ සැපයි කියන දේවල් අතහැරලා කාමයන්ගෙන් දිවීමේ සැප ආදී මේ සියල්ලගෙන් අතහැරලා තෘෂ්ණාව අතහැරීට පස්සේ ඒ සම්බන්ධව කතා කරලා ඒ දුරුකිරීමෙන් ලැබෙන සැපය වටිනවායි කියන අදහස බුදුන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ ගණිතමය වශයෙන් ස්වාමීන් වහන්සේ සඳහන් කරා ඒ සැපය මේ මේ කතා කරලා මේ කාමෙන් ලැබෙන සැපේ 16 එකක් වගේ මේ තෘෂ්ණාව දුරු කිරීමෙන් ලැබෙන සැපයට වඩා ඉතින් මේ ප්‍රතිපදාවක් ලෙස අපි මේ පරීක්ෂණයක් විදිහට මේක කරගෙන යන්නේ කොහොමද මේ තෘෂ්ණාව දුරු කිරීම කියන මේ පරීක්ෂණය. ඉතින් ඒ සඳහා අපි සෑම දිනාම මේ ප්‍රතිපදාවක් කරනවා. ඒ තමයි ඉතින් හැමෝ දෙනාටම අපි සක්මනකින් පරියංකයකින් මේ සුළු මොහොතකින් මේ කාමයන්ගෙන් වින්වීමෙන් ලැබෙන සැපක් තියෙනවා. ඉතින් ඒකත් තෘෂ්ණාවෙන් අල්ලගන්න නැතුව පීරෙන් යුතුව තමන්ගේ ප්‍රතිපදාව දිනු කරලා මේ නිත්‍ය වශයෙන්ම කාමයන් දුරු කිරීමෙන් ලැබෙන වෙහෙස දුරු වීමත් දිනපතා අතීතයේ විඳපු කාමයෙන්ගෙන් නැවතත් සිහි කරලා හරි ඒ ගැන හිතලා හරි ලැබීමෙන් ලැබෙන විඩාවත් නැති කරගන්න අපේ මේ ප්‍රතිපදාව පුහුණු අපටත් උපකාර වෙනවා. වැඩසටහනේ ධර්මදේශනාව නැවතත් නිසරණමණේ වෙබ්සයිට් එකෙන් සහ YouTube channel එක හරහා ඒත තමතුරු මික්සෙල්ලා අත් මගෙන් සමන් දෙන්න පුළුවන්. මීළඟට අපිට තිබෙන්නේ අපි ඉතින් සුපුරු ලෙස ඉදිරිපත් කරන සෝමනාථේ සඳහන් කරපදි මේ ප්‍රතිපදාව වඩන ආධුනිකයෙක් විදිහට මොනවද කොහොමද මේක කරන්න කියන උපදෙස් පත්‍රිකාව සියලු දෙනා සමග බෙදා හදා ගැනීමයි. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහයට තේ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන්. මේ පිළිබඳව උනන්දුවක් දක්වන කාට හරි ආධුනිකයෙකුට මේ වීඩියෝ පටි දෙක නරඹලා මූලික අදහසක් ඇති කරගන්න පුළුවන් කොහොමද මේ ප්‍රතිපදාවට බැසගන්නේ, ඒ සඳහා සතිමත් ඇවිදීමක් සතිමත් හිඳ ගැනීමක් පුහුණු කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ පටි දෙකේ සඳහන් කරලා තිබෙනවා. මේ වීඩියෝ පටි දෙක නරඹලා ඉතා පැහැදිලි අදහසක් ඇති කරගෙන වඩා වැඩගත් වෙන්නේ පුහුණුවට බැස ගැනීමයි. ඒ සඳහා දිනේ වෙන් කරගත්තු කාලයක් දෑසන හෝ හවස සුළු කාලයකින් මෙම පුහුණුව පටන් ගන්න පුළුවන්. උපදෙස් දෙන පරිදි සතිමත් ඇවිදීමෙන් පටන් ගන්නවා නම් හොඳයි. ඒ සඳහා විනාඩි 5ක් පමණ සතිමත් ඇවිදීම සිද්ධ කළා ඉන්පසු තමන්ගේ සතිමත් හිඳ ගැනීම සිදු කරන්න පුළුවන්. සතියක් පමණ තමන්ගේ පුහුණුව ඒ විනාඩි 5ක් පමණ කාලයකින් පටන් ගත්තු පුහුණුව විනාඩි 10 විනාඩි 15 විනාඩි 20 වශයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන්. සතියක් පමණ තමන්ගේ සම්පූර්ණ කාලය පැය 2ක් පමණ වෙනතුරු සම්පූර්ණ කිරීමෙන් පසු අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ යම් ගැටලුවක් තිබෙනවා නම් ඒ පිළිබඳ උපදෙසක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව වැඩසටහන අතරතුර කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්නයක් තිබෙනවා නම් එයත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරලා විසඳා ගැනීමට පුළුවන්. මේ වාර්තාව ලිවීමේදී කොහොමද වාර්තාව ලියන්නේ කියලාත් වෙනම පත්‍රිකාවක් සකස් කරලා තිබෙනවා. තමන්ගේ සතිමත් හිඳ ගැනීමේදී මූලික අරමුණ ලෙස ගත්තේ කුමක්ද? ආනාපාන සතියද? එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලීමද? මේත මූලික අරමුණ ගෙවි යාමේදී මොකක්ද වුනේ? ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට නැවතත් එම අරමුණට ආවේ කොහොමද? සිත පිට ගියාද? බාහිර ශබ්දවලින් ආදියෙන් යම් බාධා වුණාද? මේවා විස්තර සියල්ලක්ම ඉදිරිපත් කරන්න පුළුවන්. ඉන් අනතුරුව සමන් සතිමත් ඇවිදීම, පාදයට ස්පර්ශය දැනිච්ච ආකාරය, පාදෙන් පාදයට බර මාරු වෙච්ච ආකාරය, ඊළඟට පෙර කිව්ව පරිදි එහෙම ඇවිදීම නොදැනී යන වගේ තත්ත්වයක් තිබුණා නම් ඒවා ඒ විස්තර ඉදිරිපත් කරන්න පුළුවන්. බාහිරෙන් ඇතිවන බාධා, ඊළඟට නැවතත් කකුලේ ස්පර්ශයට හෝ තමන් සතිමත් අරමුණට පැමිණියේ කොහොමද කියන මේ විස්තර සියල්ලක්ම ඇතුළත් කරන්න පුළුවන් මේ වார்த்தාවේ. ඊළඟට එදිනදා ජීවිතයේදී තමුන්ගේ තමුන්ට මේ සතිමත් බව පුහුණුව උපකාර වුණේ කොහොමද? එහෙම නැත්නම් සතිමත් බව යොදාගත්තේ කොහොමද කියන මේ විස්තරත් ඇතුළත් කරන්න පුළුවන්. වැඩසටහනේ අතරතුර ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මේ වார்த்தා ඉදිරිපත් කරනවා. වார்த்தා ඉදිරිපත් කිරීමට Google Form එක සහ email address එකක් තිබෙනවා. මේ ආකාර දෙකෙන්ම අපිට වார்த்தා ඉදිරිපත් කරන්න පුළුවන්. වඩා වැදගත් වන්නේ තමන්ගේ පුහුණුව නොකඩවා ඉදිරියට කරගෙන යාමයි. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් දේ 7 සිට 8:30 දක්වා, මෙල්බන් වේලාවෙන් දැසම 11:30 සිට 1 දක්වා, තම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1:30 සිට 3 දක්වා පැවැත්වෙනවා. Zoom link එක රැස්වීම අංකය සහ මුරපදයක් මෙහි සඳහන් වෙලා තිබෙනවා. වැඩසටහන අතරතුර මේ විස්තර මම නැවතත් ෂෙයා කරගන්නම්. ඊළඟට තිබෙන්නේ අද දිනේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. එම වාර්තා ඉදිරිපත් කිරීමට අද බන්දුල සොයිසා මහත්මයා ඉන්නවා. අවසරයි ස්වාමින් වහන්ස, අපේ ධම්ම සාගර ස්වාමින් වහන්සේ සම්බන්ධ වෙනවයි කියලා තියෙනවා. පොඩ්ඩක් දැනගන්න කැමති ස්වාමින් වහන්සේ සම්බන්ධ වෙනවද කියලා.
නදී මගෙන් නෙමෙයි අහන්නේ.
ස්වාමීන් වහන්සේ දන්නවනම් ඉතින් අපිට උත්තරයක් දෙන්න පුළුවන් නම් හොඳයි ස්වාමීන් වහන්සේ. මට මොකද මේ ලිස්ට් එකේ නෑ ස්වාමීන් වහන්සේ, පාර්ටිසන් ලිස්ට් එකේ නෑ. ධම්මසාගර ස්වාමීන් වහන්සේ නිස්සාරණ කියලා තියෙනවා.
අනේ නිස්සාරණෙන් අහලා බලන්න, මෙතන නම් නෑ
ස්වාමීන් වහන්සේ.
ලොකු ආන්දරේක වැඩියනේ මේ. මමත් මේ නිකන් එලිපත්තේ බලලා වගේ ඉන්නේ පයින්න බලාගෙන.
එහෙම ස්වාමීන් වහන්සේ. පොඩි සයිනාසෙට පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන් සයිනාස අපිට.
ඒක සාගර ආන්දර ඉන්නවනම් හොයාගන්නකො, වටිනවනේ.
අපිත් බලාපොරොත්තු වුණා සයිනාස. ඉතින් ගොඩ දවසකින් ආරාධනාවකුත් කරේ. නමුත්
ඔව් ඉන්නවා කියලා, එනවා කියලා, සම්බන්ධ වෙනවා කියලා කාටද කියලා තිබුණේ?
ප්‍රතික්ෂේප කරලා එහෙම ඊමේල් වෙනදලන් එවනවා සයිනාස. මේ පාර නම් අපිට ආවේ නැහැ. අපි හිතුවා ඉතින් අර මෙහෙට
ආවේ ඉහළ බවින් පිළිගත්තා කියලා.
එහෙම සයිනාස.
මේ කට්ටිය නිකන් අපි වාසරය කරලා නිකන් ප්‍රතික්ෂේප කරේ නැත්තම් මේ දැන් ඔය සංගයාට එහෙමත් තියෙන්නේ ඒකනේ.
එහෙම තමයි සාරස්.
දේශනා කරනකොට එහෙම වුණත්, ඔය පාතිමුඛ දේශනකොට එහෙම වුණා කියන්නේ නිහඬ බවින් තමයි මේ මේ එකඟ වෙන්නේ. අද නැතු ඉඳියෝ වැඩේ හරි කියලා හිතා ගන්නවා. ඒ ක්‍රමයට වෙන්නේ නැති මේ කට්ටිය ගිහිල්ලා තියෙනවා
හිතන්නේ. එහෙනම් සවිනාස අපි ඔබ වහන්සේටම ආරාධනා කරනවා අප වෙනේ අනුකම්පා කරලා සුළු වේලාවක් වැඩි සිටින්න කියලා.
හරි, යන් ඉදිරියට යා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිං. බන්දුල සොයිසා මහත්මයා.
අවසරයි ස්වාමීන් වහන්ස, අද දින එක ප්‍රශ්නයක් ලැබිලා තිනවා වහන්සේට ඉදිරිපත් කිරීමට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඉදිනදා සතිය පැවැත්වීම කිසියම් ක්‍රියාවක් සිදු කිරීමේදී එය මා විසින් ඉටු කරන්නක් නොව ඉබේ සිදුවෙන සිද්වීම් මාලාවක් ලෙස පිණී යයි. එක්වරකදී සිතට දැනෙන තරහව, බය, සතුට යනාදී සිතේ පැටලෙවිල්ලක් ලෙස එය ආරම්භන අවස්ථාවේදී පෙනී ගොස් නැති වී යයි. අනික් අවස්ථාවලදී සිතට දැනෙන බය, තරහව, සතුටද මගේ දෙයක් නොව පිටින් පැමිණ නැති වී යන බාහිර දෙයක් ලෙස පෙනී යයි. ඒ නිසා ඒවාට මුහුණට මුහුණලා බලා සිටීමේ ශක්තියක් ඇති බව දැනේ. මෙතින් බ්‍රගට් ඇවිත් යන එකනේ, මගේ දෙයක් නොවේ ඉන්නේ යනුවෙන් ඒ දෙස ඔහේ බලා සිටීමේ හැකියාවක් ලැබී ඇත. නමුත් පසුගිය දිනක විවාහ කටයුතුවල නිරත වීම නිසා දින 7ක් පමණ එක දිගට පරයන්ක භාවනා මගහැරී යාම නිසා නැවත පිරිහී යන බව දැනී යාමට පටන් ගත්තේය. නැවත භාවනා ආරම්භ කළ පසු සිත ක්‍රමයෙන් පැහැදිලි යන බව පෙනුනි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මගේ වார்த்தාවේ අවසන් ස්වාමීන් වහන්සේ WhatsApp එකට ලැබුණු වார்த்தාව.
හොඳයි, එතකොට මේ ඕකේ ඔය කියන අත්දැකීමත් සමග සංසන්දනය කරලා මේ කියන කෙනාට තේරුම් ගන්න යම්කිසි අදහසක් මම කියන්නම්. මම කියන්නේ ඒක එහෙමමයි කියලා මේ කෙනාට කියන්නේ නැහැ. නමුත් තමුන් ඉවසලා බලන්නේ එහෙමද කියලා. මේ විදිහට මේ සිහිය පීටවාගෙන කටයුතු කරනකොට මේ විදිහ අත්දැකීමක් මම ලබනවා කියලානේ ඔය කියන්නේ. ඒකේ ගැටලුවක් නැහැ. භාවනාව මේ ෆෝමල් මෙඩිටේෂන් මගහැරුණාම මේක අවුල් වෙලා යනවා කියලා දැකලා තියෙනවා. නැවත පටන් ගත්තාමත් මේ ආපහු සෙට් වෙනවා කියලා දැකලා තියෙනවා. ඒක හොඳයි. ඒ අත්දැකීම හොඳයි. මම ඒකට චැලෙන්ජ් කරනවා නෙමෙයි. හැබැයි මම මේ විදිහ අදහසක් කියන්නම්. දැන් පහුගිය දවසක කෙනෙක් මෙහෙට ආධුනිකව ආපු කෙනෙක්, දවස් කීපයක් ඉඳපු කෙනෙක් මේ අර මූලිකව සක්මණ පරියන්කය අඳුරගත්තට පස්සේ මම මෙයාට කිව්වා මේ එදිනෙදා වැඩ කටයුතු සිහියෙන් කරන්න කියලා. එතකොට මෙයා කරලා ඇවිල්ලා දැම්මට දවස් කීපයකට පස්සේ විස්තරයක් කියනවා. මොකද්ද කරන්නේ? ආ මම මේ එකේ කුටි අතු ගෑවා. එකේ කුටියේ කවුරුත් නැහැ. එකේ කුටිය කඩපු කුටියක්. එතකොට එකේ කුටියේ තමයි මෙයා අතු ගාලා තියෙන්නේ. මම යවපු එකක් තමයි. මම සාමාන්‍ය එකේ කුටියේ ඉන්නේ යකෙක් තමයි. මේ යකෙක් ඉන්න කුටියකට හැමදාම අතු ගන්න කෙනෙක් යවනවා. මොකද යකාගෙන් කිසි කරදරයක් නැහැ නේ අප්පා. යකා කියන්නේ මේ මිනිස්සේ අතු ගන්න විදිය හරි නැහැ. මේ ඉරි රටා තියෙන නෙමෙයි මෙයා අතු ගන්නේ කියලා යකා චෝදනා කරන්නේ නැහැනේ. එහෙම නැත්තම් මේ කෙනෙක් එව්වේ නැහැ කියලා යකා කවදාවත් දොස් කියලත් නැහැ මට. දැන් අවුරුදු ගාණක් පුරාවට එකේ කුටිය අතු ගන්න කවුරු හරි යනවා. හරි කැමැත්තෙන් මම මේ වත්තට කට්ටිය යවන්නේ. මොකද යකා කිසිම දෝෂයක් කියන්නේත් නැහැ. යකා ලැබෙන විදිය බාර ගන්නවා. එකේ කුටි ඉන්නේ යකෙක් තමයි. මේක බොහොම ප්‍රසිද්ධයි. කට්ටිය මේ පැත්තේ එනවා නම් ඒ පැත්තට යන්න එපා. වැඩිය වරන්ටි නැහැ. මොකද්ද අර ඉන්ෂුරන්ස් නැහැ ඒ පැත්තට ගියාම. කෙසේ නමුත් මේ එකේ කුටිය තමයි අතු ගාලා තියෙන්නේ. ඉතින් මෙයා කියනවා එකේ කුටිය මම අතු ගෑවා. අතු ගානකොට මට දැනුණා මේ විදියට මේ මගේ තුලින් රාග හිතුවිලි මත වෙලා එනවා. මං හුස්ම තමයි බල බල ඉඳියේ. හුස්ම මත බල බල ඉඳලා රාග හිතුවිලි මත වෙලාම මම මේ රාග හිතුවිල්ල ඔස්සේ මගේ මානසිකාරය පැවැත්තුවා. මට තේරුණා මේ අතීත රාග සිතුවිල්ලක්. මට තේරුණා මේ මෙහෙම තමයි මේ රාගය ඇති වෙන්නේ. ඒ රාගය මේ විදියට තමයි පවතින්නේ. මේ විදියට තමයි නැති වෙලා යන්නේ. ඊට පස්සේ ඒ අතරේ තව තව වෙන වෙන සිතුවිලි එන හැටි කියලා ඔන්නඔහොම මොකද්දෝ එකක් දැන් මේ තන මනුස්සයා කියනවා. මේ මනුස්සයා කියනවා. එතකොට මං කිව්වා දැන් බලන්නකෝ යා එකේ කුටිය ගිහිල්ලා අතු ගාපු විදිය බලන්නකෝ. අර වැලි ටික ඔක්කොම මේ පල්ලමට තල්ලු කළා දාලා. අගාදයට තල්ලු කළා දාලා. කොළ විතරක් නෙමෙයි වැලිත් දාලා. වැලි කොට්ටයක් මේ කන්ද උඩට නගින්නේ කොච්චර අමාරුවෙන්ද? කොච්චර දුකක් විඳලාද? නමුත් අන්තිමට අන්න එකේ කුටිය තියුණු වැලි ටික ඔක්කොම අර පල්ලමෙන් එළියට තල්ලු කරලා කොළ ටිකත් එක්ක. හරි? මොකද ඔය වෙන්නේ? අර ඉදල කඩලා රේකේ කටු නෑ. මොකද මේ වෙන්නේ? අන්න මේ සරලත්වය අමතක කරලා මේ කොහෙදෝ තියෙන එකක් අන්න එක එක අධ්‍යයනය කරන්න යනවා. අධ්‍යයනය කරන්න යනවා. එතකොට වෙන්නේ මොකද්ද? මේ සරලව මම දැන් මෙතන කියන එක අමතක වෙනවා. අතුගාන ගමන් හුස්ම බල හරියන්නේ නැහැ නේ. හුස්ම බල හරියන්නේ නැහැ. අතුගාන ගමන් අර රාගේ අධ්‍යයනය කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ නේ. ඒ ඔක්කොම දෙවෙනි කාරණායි වෙලාවට. ඒ වෙලාවට ප්‍රමුඛ වෙන්නේ මොකද්ද? මේ අතුගාන බව. අතුගාන බව. එතෙන්ට තමයි අපේ අවධානය තියෙන්න ඕනේ. ඒ සරලත්වය අපි ළඟ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කුටියේ තියුණු වැලි ටිකත් ඔක්කොම එළියට විසි කළා. කොළ ටිකත් එක්කම අර විදියට ඉතලේ කෑලි ගැලවිලා ගිහිල්ලා අසිහිය අර රේකේ ඇදලා රේකේ කටු නැහැ. ඉතින් වැඩක් නැහැ නේ. වැඩක් නැහැ නේ. මොන නිවනද උනත් වැඩක් නැහැ නේ. අපෝ මේ අතුගා ගන්න බෑනේ මූට. ඔන්න ඔය ප්‍රශ්නේ තමයි ඔය පුහුණුවට ගියපු ගොඩ දෙනෙට තියෙන්නේ. මේ මම දැන් මෙතන කියන සරලත්වය අමතක කළා, කොහෙදෝ රාග හිතවිලි ඔස්සේ තියෙන නිවනක් හොයාගෙන යනවා. ඉතින් හරියයිද අපිට? අන්න ඒ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මම කියන්නේ නෑ මේ වார்த்தාව ලියපු කෙනා එහෙමමයි කියලා. මම කියන්නේ එහෙමද කියලා තම තමන් පරීක්ෂා කරගන්න. මම දැන් මෙතන කියන සරලත්වයේ ඉන්නවද, ඒක වැඩි වැඩියෙන් බාර ගන්නවද, එහෙම නැත්නම් මෙතන අමතක කරලා කොහෙදෝ අමුතු ලෝකයක දෙයක් හොයනවද කියන ප්‍රශ්නේ තමයි විමසන්න තියෙන්නේ. ඒක නිසා අර යකාගෙන් හරි දොස් අහන්න වෙනවනේ, ඔබ බලපං මේ කුටියේ තියුණ වැලි ටිකත් ඔක්කොම එළියට විසි කරා. ඈ ඉදලෙත් ඌරු නෑ. රේකෙත් කටු ගල ගලවලා. ඉතින් වැඩක් නෑනේ, කරපු වැඩේ වැඩක් නෑ. වතක් තමයි කරන්නේ. හැබැයි වත කරන අදහසින් කරලා නෑ. අන්න භාග්‍යතුන් වහන්සේ කියනවා මේ මේ භාවනා නියෝගී කෙනෙක්ට අන්න මේ කරන කරන වතම භාවනාවක් වෙනවා. එයාට ආයි වෙන දෙයක් හොයාගෙන යන දෙයක් නෑ. ඒක තමයි යාගේ භාවනාව, කරන කරන වැඩක් පවා භාවනාවක් කෙරෙනවා, වත් පිරෙනවා කියලා සඳහන් කරනවා. අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අපි ගොඩ දෙනෙට වෙලා තියෙන දේ තමයි මේ මම දැන් මෙතන කියන ඒ තුල තියෙන නිවන අමතක කරලා කොහෙදෝ තියෙන නිවනක් හොයාගෙන යනවා. හොයාගෙන යනවා. මේක තුල නම් තියෙන්න බෑ නිවන. මේ වගේ සරලත්වයක් තුල මේ රාග හිතවිලි අධ්‍යයනය කරොත්, මේ හිත තුල මේ එන ආකාරය බැලුවොත්, මේ රූප කලාප බැලුවොත් කියලා ඔන්න කොහෙදෝ තියෙන එකක් හොයාගෙන යනවා. හොයාගෙන යනවා අර තියෙන ස්වභාවය අමතක වෙලා. ඉතින් ටිකක් කියාගෙන යනකොටම තේරෙනවා සමහර වෙලාවට බ්‍රේන් ඩැමේජ්. ඒකත් පර්මනන්ට් ගොඩ දෙනෙක්ගේ. ආයි ගොඩ ගන්නම බෑ. ඉතින් ඒ විදිහේ කට්ටියත් ඉන්නවා. මොකද්දෝ පල් හැලක් ගොතනවා අර තියෙන සරලත්වය අමතක කරලා. ඒක හොඳයි, ඒක මට ලකුණු ලැබෙන ප්‍රකාශයක් කියලා හිතනවා. ඉතින් මම කියන්නේ ඒ චෝදනාව මේ වතාවට සම්පූර්ණ අදාළයි කියලා. මම කියන්නේ මම දැන් මෙතන කියන සරලත්වයට එනවද, ඒ සරලත්වය වැඩි වැඩියෙන් තහවුරු වෙනවද මා තුළ, එහෙම නැත්නම් මම දැන් මෙතන අමතක වෙලා කොහෙදෝ නිව තියෙන නිවනක් හොයනවද. අනේ එහෙම කොහෙදෝ තියෙන නිවනක් හොයන්න ගියොත් නම් හම්බු වෙන එකක් නෑ කියලා අපි මතක් කරමු.
එහෙම ස්වාමීන් වහන්සේ අදින ස්වාමීන් වහන්සේ වෙන ප්‍රශ්න ලිඛිත වාර්තා ලැබිලා නැහැ. සභාවට ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් කියලා හිතනවා. කෙටියෙන් ඔබ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා දැන් දෙනවා. නදීප් පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, ධර්ම දේශනාවේ සඳහන් කරපු කාරණයක් සම්බන්ධයෙන් පොඩි අදහසක් අත්දැකීමක් ඉදිරිපත් කරන්න හිතුණා ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ දීපු උපදේශක් මං ක්‍රියාත්මක කරලා බලලා තමයි මේ කතා කරන්නේ. ස්වාමීන් වහන්ස, දැන් ඔය මුල් කාලේ අපි මුලින්ම ආනාපාන සතිය කියන භාවනාව, ඉතින් පුරුදු භාවනාවක් විදිහට පුරුදු කරා. ඒ කියන්නේ සතිය කියන දෙයක් එහෙම දැනගෙන හිටියේ නෑ ස්වාමීන් වහන්ස. සමතය විපස්සනා කියලා දැනගෙන හිටියේ නෑ. මෙන්න ආනාපාන කියලා භාවනාවක් තියෙනවා. ඉතින් භාවනාවේ බණ ටිකක් අහලා ඒක කරා. ඉතින් ටික කලක් යනකොට තමයි තේරුනේ ඔය පාවින එක ඇති වෙනවයි කියලා. ඊට පස්සේ තමයි බණ අහන්න ගත්තේ. බණ අහන ගන්නකොට ඉතින් හම්බෙන් වගේ ලොකු ස්වාමීන් වහන්සේගේ බණක් අහමුණා. එතනින් පස්සේ තමයි ටිකක් ඇස් ඇරුණේ වගේ උනේ. මේ මොකද්ද කරන්න කියන අදහස හරි ටිකක් හරි ආවේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මේ ආනාපාන සතිය ගිවිමින් ඇති වෙන ඒ එපා වීම මං ලොකු ස්වාමීනාංශිකෙන් අහන්නම කියලා හිතාගෙන එකතරා බිස්පේන් රිට්‍රීට් එකේදී පළවෙනි දවසේම ඇහුවා ප්‍රශ්නේ ස්වාමීනාංශ. ඇහුවම කිව්වා ඔය ලොකු ස්වාමීනාංශ හැමතිස්සම කියන්නේ heaven appointment with disappointment කියලා. අන්න ඒ අදහසෙන් කිව්වා ඕක ඒ පිළිබඳ සතිමත් වෙන්න කියලා. මේක දැන් يعني ආනාපානෙ නැති වෙලා යනවා, තේරෙන්නේ නැහැ, ළඟට ඒක ඉබඳ ඔය අප්‍රිය වගේ එනවා. ඊට පස්සේ ඒක හරි ගියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කාලයකට පස්සේ ස්වාමීන් වහන්සේගෙම මම ප්‍රශ්නයක් අහපු ලාවකද කොහේකෝ ඔය කම්මැලි හරි ස්වාමීන් වහන්සේ වෙන කාට හරි උත්තරයක් දෙනකොට හරි කිව්වෝ කම්මැලි වගේ වෙන වෙලාවක ඇඟට දාඩි දාන වැඩ ටිකක් කරන්න කියලා. ඒකට ස්වාමීන් වහන්සේ හරියටම වැඩ කරා. මොකද පස්සේ කාලේ කොවිඩ් කාලේ තමයි ගොඩක් ඒ ගතිය වගේ ආවේ. ඒ වෙහසක් දැනෙන වෙහසක් කියන ස්වාමීන් වහන්සේ සඳහන් කරපදි අර අපිට වැඩ කරලා එන වෙහෙසක් නෙවෙයි, අර හිත ඇතුලේ තියෙන අර වෙහෙස වගේ ගතිය ස්වාමීන් වහන්සේ. සැපක් විඳලා හරි දුකක් ආම හරි ඒක අර අවසානයේ එන ඔය ඒ වෙහෙසයි ස්වාමීන් වහන්සේ මං කියන්නේ. ඒකත් අර දාඩිය දාන හරි ඔක් හරි වැඩක් කරාට පස්සේ නැති වෙලා යනවා. පස්සේ මගේ ඔය මේ අර බැක් පේන් එකයි ඔය අතපය කැඩිලා ඔය ෆිසියෝ ළඟට ගියාම ඒගොල්ලෝ එක්සර්සයිස් වගේ ඇදුනා. ඉතින් ඒක කරන්නේ ඉතින් ජිම් එකට යනුණා. පස්සේ මෙම්බර්ෂිප් එක අරගෙන ගිහිල්ලා දිගටම යනවා. ස්වාමීන් වහන්සේ ඔය අර වෙහෙස වගේ හිතන්නකෝ, දැන් ඔෆිස් එකේදී හරි කාගෙන් හරි බැනුම් අහලා හරි නැත්නම් බනින්න ඕන කෙනෙකුට බනින් නැතුව ඉඳලා අර ඇතුලේ තියාගෙන ඉඳලා පොඩි වෙහෙසක් එනවනේ. ඕක පේනවා ස්වාමීන් වහන්සේ. දැන් ඉතින් බනින්නෙත් නෑ. දැන් ඉතින් උපාසක මහත්තය වගේ ඉන්නත් පොඩි ඉඳා කොහොම ඉවසගෙන ඉන්නවා. නමුත් ස්වාමීන් වහන්සේ අර වෙහෙස වගේ ගතිය පොඩ්ඩක් තියෙනවා. ඒකත් පේනවා. ඉතින් ඒක නැති වෙලා යනවා සමහර දවස්වලට. නමුත් ස්වාමීන් වහන්සේ එහෙම තිබිච්ච දවස්වලට මම ඔය ජිම් එකට ගිහිල්ලා හරි ගෙදර වත් පිටිපස්සේ හරි වැඩක් කරලා හොඳට දාඩිය දාපු ගමන් ඒක නැති වෙලා යනවා. ඉතින් මට අර තේරුම් ගන්න අමාරු ස්වාමීන් වහන්සේ, දැන් අපි පරියන්කේකදී හරි සක්මනකදී හරිත් ඕකම දැකලා ඒක මේ අපි දාඩිය දාලා මොනවාක්වත් එහෙම නෙවෙන්නේ. අර ගෙවීම දකින්නවා හරි සනීපයක් එනවා. ඊට අමතරව ඔය ස්වාමීන් වහන්සේත් කිව්වයි කියන සමා වෙන්න මට ඒක ස්වාමීන් වහන්සේ දැනුවත් කර පරිදි හොර වැඩක් කරලා ඇඟට දාඩිය දාලා ඒ වෙහෙස ගියාට පස්සෙත් අර නිකන් නිව්ට්‍රල් වෙන ගතියක් කියලා ස්වාමීන් වහන්සේ. පස්සේ ඉතින් අර අපේ තියෙන පුතක් ගැන ගතිය වෙන්න ඇති මේ අර මේ දෙකම නිකන් එකයි වගේ කියලා ස්වාමීන් වහන්සේ වගේ සංසන්දනය කරන්න හදන ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට. ඉතින් වහන්සේට ඒක ඉදිරිපත් කරත් හොඳයි කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ඔව්, එතකොට දැන් මේ ක්‍රමවේදය කරගෙන යනකොට ඉතින් විවිධ උපක්‍රම අපිට අහුවෙනවනේ. ඒ විවිධ උපක්‍රම විවිධ ක්‍රමවේද. එතකොට දැන් සාමාන්‍ය ඔය නදීප් කීව අර සක්මනේ පරියන්කේන කම්මැලි ගතිය, ඒක අපි කියන්නේ කම්මැලිකමට සාදර වෙන්න කියලානේ. නමුත් ඕක කාලයක් තිස්සේ කරගෙන යනකොට නිකන් අර කම්මැලිකමටත් වැඩිය ගියපු නිකන් නුරුස්සනා ගතියක්, දරන්න බැරි ගතියක් වගේ දෙයක් ගොඩ දෙනෙක්ට මතුවෙලා එනවා. ඒක ටිකක් අර දීර්ඝ කාලීනව තමයි එන්නේ. අර නිකන් සක්මනක කම් පරියන්කක කම්මැලිකමම නොවෙන්න පුළුවන්. අර විදියට දීර්ඝ කාලීනව සාමාන්‍ය මාස කීපයක් නැත්තම් මේක කරගෙන යනකොට ගෙදර දොරේ ප්‍රශ්නයක් ආපු වෙලාවක භාවනා කරන්න ගියාම ඒ වගේ අවස්ථාවක උන තේරෙනවා මේක නිකන් අර ඇහි කටුව වගේ නිකන් මොකද්දෝ කෙවෙන ගතියක්, ඉවරයක් නොවන ගතියක්, මේ වගේ දෙයක් මතුවෙලා එනවා. එතකොට ඒ වගේ කොටසකුත් අපේ ජීවිතවල තියෙනවා. නිකන් අර ඒක කොච්චර කරත් නිකන් අර ඒකම තමයි වැඩ කරන්නේ. ඒ වගේ වෙලාවට මේ ඔය හොඳ වර්කවුට් එකක් වගේ හොඳ සොලියුෂන් එකක් අර නිකන් කතාවටත් කියන්නේ බෑ, මේ බෑඩ් මූඩ් එකකට සර්වයිව් වෙන්න බෑ ගුඩ් වර්කවුට් එකක. ගුඩ් වර්කවුට් එකක් කරා කියන්නේම බෑඩ් මූඩ් එක ඉවරයි. බෑඩ් මූඩ් එක අපිට වර්කවුට් කරන්න නොදී නතර කරන්න ඉඩ තියෙනවා. හැබැයි දාඩිය දැම්මොත් හොඳ වර්කවුට් එකක් කරොත් බෑඩ් මූඩ් එකක් ඉතුරු වෙන්නේ නැහැ ඒ වර්කවුට් එක ඉවර වෙනකොට. ඒක බොහොම සත්‍යයි. ඒක බොහොම හරි. විශේෂයෙන් දීර්ඝ කාලීනව ඉන්න කෙනෙක්ට අපි යෝජනා කරනවා පොඩ්ඩක් ඇඟ වෙහෙසන්න, දාඩිය දාන්න, පොඩ්ඩක් වෙහෙසෙන්න කියලා. මොකද නිකන් අපි හිතුවොත් භාවනාවෙන් උනත් සමහර විට අපිට කියන්න පුළුවන් අර ඇඟේ තියෙන විස උනත් පිට දානවා, ඒ විදිහේ ස්වභාවයක් එනවනේ. ඒව පවා වෙනවා. එතකොට එහෙම වෙනකොට හොඳට දාඩිය දාගත්තොත් අර ඇඟ තුල තියෙන විස එළියට දැම්මා වගේ කියනවා. ඒ විදිහේ සදහනක් තියෙනවා. දැන් ඔය මැලන්කොලි කියන වචනේ තියෙන්නේ, මැලන්කොලි කියන වචනේ රූට් එක විදිහට ගත්තාම ඒ කියන්නේ මිලානියා කෝලේද කොහෙද ඔන්නෝම අමුතු නමකින් තියෙන්නේ බ්ලැක් බොයි. මේ විදිහට කළුපාට ද්‍රාවණයක් නිසා තමයි මේ තැනත්තාට මැලන්කොලි කියන ෆීලින් එක එන්නේ කියලා අතීතේ නිකන් වෛද්‍යවරු හිතා ඉඳලා තියෙනවා. බොහොම අතීතේ මේ ඇඟ තුල නිකන් කළුපාට නිකන් දියරයක් වගේ බ්ලැක් බොයිල් එකක් තියෙනවා. ඒක නිසා තමයි මේ කිසි දෙයක් දරා ගන්න බැරි නිකන් අමුතු වෙහෙසක් සහිත මේ නිකන් දුක පීඩාවක් සහිත මේ මැලන්කොලි කියන වගේ ෆීලින් එකක් එන්නේ කියලා ඒ දවස්වල වෛද්‍යවරු හිතාගෙන ඉඳලා තියෙනවා. බ්ලැක් බොයිල්, මිලානියා කොලේ, ඒකෙන් තමයි මැලන්කොලි කියන එක හැදිලා තියෙන්නේ. එතකොට ඇත්තට එහෙම නොවෙන්න පුළුවන්. නමුත් නිකන් අපේ ලේ දූෂණය වුණා වගේ අර මොනවදෝ කළුපාට දියරයක් ලේවලට මුසු වුණා වගේ ගතියක් තියෙනවනි. ඒක පිටදාන එක ලාබයි. ඒ සඳහා අපි කරන දේ තමයි ඔය විදියට හොඳට ධාඩිය දාන්න වෙහෙසෙන්න ඕනේ. ඒකට නිකන් පොඩ්ඩක් ධාඩිය දාලා හරියන්නේ නැහැ. ධාඩිය දාලා අර පීක් එක පන්නලා අනිත් පැත්තට පල්ලමට යන ගානට කරන්න වෙනවා. අඩුම ගානේ විනාඩි 45ක් පැයක් යෙදෙන්න වෙනවා. අන්න එතකොට තේරෙනවා ඒකෙන් පස්සේ පුදුම සහනයක් එන්නේ. සාමාන්‍ය ඔය ශරීරය හොල්ලන්න පෙරලන්න අකමැති කට්ටිය ඉන්නවනේ. ඒ ධාඩිය පොඩ්ඩක් දාගන්නවත් කැමති නැහැ. ඒ වගේ කට්ටියට නුදුරේදීම මානසික රෝග තමයි. ඒක බොහොම පැහැදිලි. මොකක් හරි අර දෙයක් අල්ලගෙන අමුතු පිස්සු ලෝකයක අතරමං වෙනවා. ඊට පස්සේ ඒක සත්‍ය බවට පත් වෙනවා. ඉතුරු සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඊට පස්සේ එක එක්කෙනාට චෝදනා කර කර එක එක මනෝවිකාර හදාගෙන දඟල දඟල කල් ගෙවනවා. මේක නිසා දීර්ඝකාලීනව මේ වගේ දෙයක් කරන කෙනෙක්ට අපි අනිවාර්ය යෝජනා කරනවා මේ 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 ඇඟ හොඳට වෙහෙසවන්න කියලා. ඇඟ හොඳට වෙහෙසවන්න දාඩිය දාන්න කියලා. ඕක ඉතින් ලොකු හාමුදුරුවෝ දැකලා වචනෙන් නැතුව බලා ඉඳලා ඉගෙන ගත්ත කමටහනක් තමයි ඕක. මේ මේ දැන් නදීප්ලාට ලැබෙන්නේ නැති chance එකක් අපිට තියෙනවා. අපි මේකෙනේ ඉන්නේ. ඉන්නකොට මේ වටපිටාවත් එක්ක මේ වෙන සිදුවීම් එක්ක මේ අදාළ පුද්ගලයෝ එක්ක මේ කටයුතු කරන විදිය මේ දේවල් දකින්නවනේ. එතකොට සාමාන්‍යයෙන් අර ටීචින් එක ඊට වැඩිය ගොඩාක් විවිඩ්. මොකද හේතුව මේ දන්නවා මේ බණේ කියන්නේ කාටද, මේ ප්‍රශ්නේ ඇහුවේ කවුද, මේ වටපිටාවේ වෙලා තියෙන සිදුවීම් ටික මොනවද, ඔහොමම දකින්නවනේ. එතකොට ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඉගෙන ගත්ත හොඳම කමටහන තමයි මම ඕක මේ මේ කියලා නෙමෙයි, හැබැයි වචනේ කියලා නෙමෙයි. මට ඒකට හරියන ග්‍රහයෝගිකුත් සෙට් වුණා. ඉතින් ඔය උපාසක කට්ටිය උඩ ඉන්න කට්ටියගේ වතත් මට සෙට් වුණා. ඉතින් මටම වැඩ දෙනවා ලොකු ආමඳුරෝ. ඉතින් තේරෙනවා මේ මේ මේකෙන් වෙන වෙනස. ඉතින් මොනවා හරි තියෙන්න ඕනේ. මට දැන් දැනට වුණත් මේ මේ දවස්වල අපි කරගෙන යන ප්‍රොජෙක්ට් 10ක් පෙන්වන්න පුළුවන්. 10ක් පෙන්වන්න පුළුවන් පෙන්ඩින් ongoing projects. එහෙම වෙනේවා නෙමෙයි, නිකන් ඔහේ ඉන්නවා, තියාගෙන ඉන්නවා. ලැබිච්ච අවස්ථාවේදී තමයි සිද්ධ වෙන්නේ. මොකද අපි මුකුත් කරන්නේ නැහැ නේ, නිකන් මැටීරියල් පර්චේස් කරලා ගෙනහල්ලා කරන ප්‍රොජෙක්ට් නෙමෙයි අපි තියෙන්නේ. ඒවා හොඳයි ඔය ඔෆිස් එකේ කට්ටියට. ඒවා හොඳයි ඔය මේ මේ නව නිර්මාණ කරන කට්ටියට, ආරණ්‍ය හදන කට්ටියට. එහෙම ඒවා නෙමෙයි අපි ළඟ තියෙන්නේ. අපි ළඟ තියෙන්නේ මේ අබලි ද්‍රව්‍ය එකතු කරලා ප්‍රොජෙක්ට් කරනවා. ඈ මේ තැන තැන විසි කරලා තියෙන කොන්ක්‍රීට් කෑලි ටික ඔක්කොම, මුළු ආරණ්‍යේ තියෙන කොන්ක්‍රීට් කෑලි ටික ඔක්කොම එකතු කරගෙන ගිහිල්ලා ඔන්න සක්මනක් හදනවා. කොන්ක්‍රීට් වගේ අර මොනවද නිකන් ඉන්ටර්ලොක් සක්මනක් හදනවා. ඔන්න වගේ විකාර තමයි අපි කරන්නේ. ඈ එහෙම නැත්නම් මෙතන තියෙන කොටයක් ඔසවගෙන ගිහිල්ලා බොහොම අමාරුවෙන් අතපය කොඳු කඩාගෙන ගිහිල්ලා වෙන තැනකින් තියනවා. ඉතින් අහනවා අර අරන් යන කට්ටිය අහනවා මට සාප කරනවා, හොඳටම විශ්වාසයි. මට සාප කරනවා නදීපුණත් ඔහුගේ හවුල්කාරයෙක් කියලා පැහැදිලිව කියන්න පුළුවන් මට සාප කරන සෙට් එකේ. මේ ඉඳලා තියෙනවනේ නැවතිලා ඉතින් නේද? අහනෝ ස්වාමීන් වහන්ස, ඇයි ස්වාමීන් වහන්ස මේක මේ කපල කෑලිවට කපල අරන් ආවේ නැත්තේ? දැන් මේ ගෙනහල්ලා කැපුවානේ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ කිව්වනේ මේ ඔක්කොම දිගටම ඕනේ කියලා. දිගටම එහෙම කපන කියන වචනයක්වත් මට කියන්න දුන්නේ නැහැනේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අර කොන්දක් කැඩේන අතපය තු වීරිලා හැම යන එහෙම එකක් අරන් ඇවිල්ලා ගෙනහල්ලා තමයි කපලා තියෙන්නේ. කරව කරව ළම ගිහිල්ලා සුදු හැම මතු වෙලා කරේ ඕම තමයි. ඉතින් සාප කරනවා. සාප කරනවා මේ මේ මාත් එක පෞද්ගලික තරහද්ද කොහෙද, මේ විදිය දෙකින්ද කොහෙද කටයුතු කරන්න කියලා. නමුත් ඕගොල්ලන්ට ගෙදර ඉඳලා නොතේරෙන අමුතු විදිහේ බණක් මේ වගේ පරිසරයකදී ඉගෙන ගන්න පුළුවන්. ඒක අමාරුයි. ඒක කියවෙන්නේ වචනෙන් නෙමෙයි. හැබැයි ඒ ඒ විදිහේ කමටහනක් දැනගන්න ඕනේ. නැතුව මේ ඔය නිකන් සක්මන පරියන්ගේ කරලාම බෑ. ඔය ඇඟේ තියෙනවා නිකන් අර බ්ලැක් බොයිල් වගේ විසක් පිට දානවා වගේ ගතියක් තියෙනවා. ඒක මානසිකයි ගොඩක් වෙලාවට. මේක මොකද්ද මේ මේ ඉමෝෂනල් පැත්තක් තියෙන්නේ. ඒක මේ ඒකට ප්‍රතිකර්ම අවශ්‍යයි. ඒක දවසෙන් දෙකෙන් නිවෙන එකකුත් නෙමෙයි. ඒක ඔය සක්මනක පරියන්ගේ කියන කම්මැලිකමට වැඩිය භයානකයි ඒක. ඒක ටිකක් අර මැලන්කොලි පැත්තට තමයි යන්නේ. ඉතින් ඒ වගේ දෙයක් අත්දකින්නකොට පැහැදිලිව දීර්ඝකාලීනව කරන කෙනෙක්ට අවශ්‍යයි මේ වගේ දෙයක්. එතකොට ගෙදර දොරේ වෙහෙසක් අහම අර නිකන් ඇහි මේ මේ රොඩ වගේ කැවි 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 තියෙනකොට අවශ්‍යයි මේ දේ. දැන් මේ දවස්වල නැවතිලා ඉන්න කෙනෙක්, බොහොම අපි දන්න හඳුනන කෙනෙක් මේ මාස 3ක් වගේ නැවතිලා ඉන්නවා. දැන් මාස 2 පැනලා තියෙනවා. දැන් මම හම්බෙන හම්බෙන පාරට නිකන් වටපිටේ කට්ටියටත් එක හින්ට් ගහනවා. දැන් ඉතින් අපිට ගහලා බැනලා යන කාලේ සෙහන් උඹත් පරිස්සම් වෙලා ඉඳහන් උඹෙත් දත් දෙකක් බඩට යවන්න ඉඩ තියෙනවා කියලා නිකන් කියනවා. මොකද මාස දෙක පැන්නට පස්සේ අවුට් යනවා. අවුට් යන්නේ මොකද දැන් මේ දීර්ඝ කාලයක්නේ ඔය ගෙවල් දොරවල් වල ඉඳලා දවසකට දෙකකට සතියකට ආවාගේ නෙමෙයි. නියම නියම ප්‍රශ්නේ මතුවෙලා එනවා. අර නිකන් හැරව දාන තුවාලයක් වගේ නියම ප්‍රශ්නේ මතුවෙලා එනවා. මෙතින් ඒකෙ හින්දා මේ සමහරුන්ට අපි කියන්නේ පලාතක එන්න එපා, මෙහෙනම් එන්න එපා, එහෙම කියන කට්ටියත් ඉන්නවා. ඈ ඒක ඉතින් අර ලිටරලි ගන්න හොඳ නෑ. එහෙමම නෙමෙයි ඉතින් කියන්නේ. එහෙම නට නිකන් කියනවා පලාතක එන්න එපා, එනවනම් මම මූදට පැනලා මම යනවායි පීනකද හරි මේ මේ ඔස්ට්‍රේලියාව දිහාවට කියලා. එහෙම කියන කට්ටියත් ඉන්නවා ඉතින්. කෙසේ නමුත් තේරුම් ගත යුත්තේ තමයි අර විදිහට දීර්ඝ කාලීනව ඉන්නකොට. එතකොට අර මාස කීපය තුනක් වගේ නැවතුලා ඉන්න කෙනාට දැන් මාස දෙක පැනලා. එතකොට එයාටත් දුන්නා හොම්බෙන් යන වැඩ ටිකක්. සායිනාද මාව මේ අතපය කඩන්නද හදන්නේ මගේ මේ 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 මාව මේ 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 අනතුරකට ලක් කරන්නද හදන්නේ කී කී මට බැන බැන කරනවා. හැබැයි දන්නවා මොකද්ද හේතුව. මොකද නිකන් ඉන්න බෑ, ඉන්න බෑ. හොඳට දාඩිය දා ගන්න ඕනේ. ඉතින් වැලි අදිනවා, සක්මන් වලට වැලි අතුරනවා, මේ කැලේ තියෙන අතු ගාපු වැලි ටික ඔක්කොම ආපහු ගොඩට අදිනවා. ඉතින් හොඳ ප්‍රොජෙක්ට් ටිකක් කරනවා. ඒ කළ යුත්තේ මොකද හේතුව? නැත්තම් අපි අර විදියට අර මෙලන්කොලි තමයි ඊට පස්සේ එන්නේ. ඒක ආවට පස්සේ ගන්න අමාරුයි. ඒකේ අමුතු තියෙන වෙහෙසක්. ඒක සමහර විට අපිට දරන්න අමාරු වෙහෙසක්. ඉතින් ඒ වගේ දෙයක් දන්න කෙනෙක් මේ ඇතුලේ තියෙන බ්ලැක් බොයිල් එකක් වගේ මේ මිලානියා කෝලේ වගේ මේක පිට දාන්න ඕනේ. මේක පිට දාන්න හොඳම විදිය තමයි හොඳට නිකන් වෙහෙසෙන්න ඕනේ. වෙහෙසෙන්න ඕනේ, හොඳට දාඩිය දා ගන්න ඕනේ. මේ දවස්වල නිකනුත් දාඩිය දාන ඕනේ. මේ දවස්වල හොඳට ඔය වැඩක් කරාම ආයි තියනේ ඔක්කොම සුද්ධ වෙලා තමයි යන්නේ. ආයි නිකන් අර වතුරත් නිකන් අර සමහර ඉන්නවා වතුර මොකද අර සිප් කරනවා, ඈ නිකන් අර වයින් සිප් කරනවා වගේ වතුර සිප් කරනවා. හරි මං කෝ ඔය සිප් කළා නම් හරියන්නේ නැහැ. ඕක හොඳයි ඕගොල්ලන්ගේ මේ සීතල රටවල වලට. මේදී ඔය වතුර බෝතලයක් විතර බොන්න වෙනවා මේ කාලගුණේට. මොකද දාඩියම දානවා, දාඩියම දාන කොහොම කරත් නවත්තන්න බෑ. මේ පුදුම ස්වභාවයක් තියෙන්නේ. එතකොට ඒ විදිහේ වෙලාවක වරුවක් පැයක්මාරක් වැඩ කරොත් ආයි නිකන් මලා වගේ දාඩිය දානවා, ක්ලාන්ත වෙන ගානට දාඩිය දානවා. ඒක අමාරු වුණාට ඒකෙන් පස්සේ තේරෙනවා අන තියුණු ඔක්කොම නිකන් දාඩියත් එක්ක පිට වෙලා ගියා වගේ ස්වභාවයක් දකින්න පුළුවන්. ඉතින් ඒ විදිහේ කමටහනක් දීර්ඝ කාලීනයි. ඒක අපි ආධුනිකයෙක්ට එච්චර කතා කරන්න අදාළ වෙන්නේ නැති වෙන්න පුළුවන්. දවස් දෙක තුනකට ආපු කෙනෙක්ට ඔයගේ වාක්‍ය කියන්නෙත් නැහැ. නමුත් කාලයක් තිස්සේ කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ මොකද්දෝ නිකන් ඉමෝෂනල් පේන් එකක් වගේ එකක් මතුවෙලා එනවා. ඒ ඉමෝෂනල් පේන් පැත්තට හොඳයි. නදීප් කියපු ওই සංසන්දනයේට මම එච්චර කැමති නැහැ. මොකද අර සක්මනක පරියන්කේක එන කම්මැලිකමම නොමේ අය. ඊට වැඩි එහා ගියපු ඉමෝෂනල් පැත්තක් තියෙනවා. ඒක නිකන් අර අර ස්වාස පිට වෙන ගතියක් එක්ක එන්නේ. දැන් අර අර මම කියපු කෙනත් කියනවා ස්වාස පිට වෙනවා කියලා. හේතුවක් නැහැ. ගැඹුරු සුසුම් හෙලනවා. නිකන් gedara godore කට්ටිය මතක් වෙලත් නෙමෙයි, හැබැයි සුසුම් හෙලනවා. හිතිලි විදියට නෙමෙයි එන්නේ. gedare කට්ටිය මතක් වෙලා නැහැ. දරුවෝ ඒ අමුසැමියෝ මතක් වෙලා නැහැ. හැබැයි සුසුම් හෙලනවා. ඇතුලේ නිකන් හෝස් ගාලා යන සුසුමක් පිට වෙනවා. ඒක අර මැලන්කොලි පැත්තට බරයි. එතකොට ඒවා ඉමෝෂනල්. ඒත් ඒ වගේ එක එක ඩීල් කරනකොට අර විදියට හොඳට වෙහෙසවන්න ඕනේ ඇඟ. අර සුද්දෙකුත් ඉඳියා, ඌ සයිකෝලොජිස් කෙනෙක්. ඌ ඇවිල්ලා මගෙන් අහනවා මේ මම මේ දැන් මාස 3ක් විතර ඉඳියා මේ හොඳ තරුණ වයස එකෙක් ජර්මන් කාරයෙක්. මේ මට මේ දරා ගන්න බැරි වෙහෙසක් එනවා, ඇඬුම් එනවා, මේ සුසුම් පිට වෙනවා, මොකද කරන්නේ කියලා. මම කොහොමද අඬපන් කියලා හොඳට. ඌ එහෙම ඇඟ වෙහෙසවන්න කැමති එකකුත් නෙමෙයි වැඩිය. ඉතින් කොහම හරි දවස් දෙකකට තුනකට පස්සේ ඇවිල්ලා ඇඬුවා, හොඳටම ඇඬුවා. මේ හිතා ගන්න බෑ දැන් නම් ඒක නෑ කියනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒවා අර ඉමෝෂනල් පැත්තට බාර, ඉමෝෂනල් පේන් පැත්තට මේ බලන්න ඕනේ. ඉතින් තම තමුන් ඒ වගේ දේවල් එක්ක මුහුණ දෙන ශිල්පේ කොහොමද කියලා.
මම සවනස බොහෝත් අපින් සවනස කිව්ව හරි අර පරියංකටයි සක්මනටයි වඩා එහා ගිය දෙයක් තමයි සවනස. නමුත් අර මං කම්පයා කරන්න අකමැති හින්දා තමයි එතනින් ඒ වගේ එකක් කියලා කිව්වේ ස්වාමිනාහස. ඉතින් සමා වෙන්න ඕනේ එහෙම කතා කරලා.
නදීප් එන්නකෝ මාස 3ක් මේ නවතින්න එන්නකෝ.
ඒක තමයි ස්වාමිනාහස.
දැන් මේ නෝ පේම් ලීව් ටිකක් දාලා එන්නකෝ.
මට හිතුණා
සතුටේ
ස්වාමීන්
ඉන්න
වහන්සේ
අපේ දවස්වල
කවුද?
මං කිව්වා දැන් චතුටත් පිස්සු වැදින කාලේ ඇවිල්ලා තියෙනවා
ආයෙම
කියලා.
ස්වාමීන් වහන්සේ නා
ඔව්
චතුගේ මම අහන්න ඕනේ.
චතු කියනවා චතුටත් පිස්සු ඇයි බන්තේ මට පිස්සු වැදෙනවයි කියලා කියන්නේ මගේ මොනවද දැක්කේ කිකි අහනවල හිනා වෙනවා. මං කිව්වා පළවෙනි සිම්ටම් එක තමයි අහේතුකව හිනා වීම. ඒක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ නනවත්වා කතා කරනවා. ආ ඒකත් ඇවිල්ලා තියෙන්නේ. ආ ඔය දැන් ළඟ ළඟ එනවා. වැඩ කරන්න කැමති නැහැ නේ ඇඟ ඇඟ හොල්ලන්න පෙරලන්න වැඩිය බෑ.
මං කවදද වැඩ කරන්න කැමති නව සොයන අර විසි ගැත්තෙක් ගහනකොට සර්පෙන්ට වැදිලා දෙකට ගැපෙනකොට තමයි සොයන අර හරිම අමාරු ඒ වෙලාවට නම්
නදීප් ගැන නෙමෙයි මම මේ කිව්වේ.
එහෙමයි එහෙමයි සොයන අර
මේ වඩ පිටාවේ ඉන්නවා මම මේ ඇහින්නත් එක කියන්නේ.
ආ ඒක නිසා බොහෝ තුපින් සොයන අර තිරුවත් සරණයි.
හරි
එමයි ස්වාමීන් වහන්ස, මේ දැන් තව ප්‍රශ්න මූර්තිය ඔබට ඉදිරිපත් කරනවා. ඒ වගේ ස්වාමීන් වහන්ස පේන්නේ.
එහෙනම් අපි ආවර කරමු ඔය මදය අප්පා.
එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්ස. අද දිනත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවකින් කමටහන් සුදු කිරීමේ වාරයේ අපිට තාමත් විශාල අනුග්‍රහයක් දැක්වුවා. ඉතින් වහන්සේට පාද නමස්කාර කර කෘතගුණ පූජා කරනවා. දැන් නදීප් ඉතුරු වැඩ කොටස කරගෙන යන්න තමයි.
බොහොමත්ව පින් බන්දුල මාමා, වැඩසටහනේ අවසාන අංගය ලෙස අපට තිබෙන්නේ සුපුරුදු ලෙස පුණ්‍යානුමෝදනා සිදු කිරීමටයි. ඒ සඳහා ඉන්ද්‍රානන්දට මම ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනා සිදු කරන ලෙස. බොහොමත්ව පින් ඉන්ද්‍රානන්ද.
බොහොමත්ම පින් නදීප්, අවසරයි ස්වාමින් වහන්ස වන්දනා කරන්නට පුණ්‍යානුමෝදනාවට. සාදු 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 සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි, සහභාගී වී සිටින සියලු දෙනාගෙන්ම අවසරයි. අද දින අපට භාවනා කරන අයට ඉතාමත්ම වැදගත්, ඉතාමත්ම අපිට මුණ දෙන්න වෙන ප්‍රශ්න වලට අනුකූලව ගොඩක් වටිනා ධර්ම දේශනාවක් කළා ස්වාමින් වහන්සේ, ධම්මකුසල ස්වාමින් වහන්සේට. ඒ වගේම ඉදිරිපත් කළ සියලුම ප්‍රශ්නවලට ඉතාමත්ම අර්ථවත් දේවල් අපට ලබා දුන්නා. ඒ සියල්ල වෙනුවෙන් අපගේ ස්වාමින් වහන්සේ ඇතුළු නිසරණ වනයේ සියලුම ස්වාමින් වහන්සේලාටත්, ලොකු ස්වාමින් වහන්සේටත්, ඒ වගේම වැඩසටහන මේ සහභාගී වී සිටින සියලු දෙනාටත්, ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කළ සියලු දෙනාටත් මේ පිණින් සසර ගමන කෙටි කර උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් පින් දීමට අවසර. එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සද්දම්ම දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං සම්බුද්ධ ශ්‍රාවකං. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. අපගේ ප්‍රාර්ථනය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය සතු 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 ස්වාමීන් වහන්ස පින් අනුමෝදන් කිරීමට අවසරයි. නදීප් ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නව නේද?
තාම ඉන්නවා
ස්වාමීන් වහන්සේ. අවසරයි. ඔව්. ඔකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදං.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරසේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බ.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචයිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බහන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සුපත්තේව සුපත්තේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
සියලු දෙනාටම තෙරුවන් සරණයි.